Aku Sreswan Mahansa.
Dai.
Enak waktu ada pertanyaan ini. Apa sih kurada saat ibu tahu waktu na? Kamu dah sudah kirim sahaja dalam desa na ada satu hanai. Ia menang ubuhan si ke depan nama tu mama arah tu nak kenal. Apa dah kamu dah sudah kirim ada satu hani. Apa program mereka pertanyaannya leser. Sadu, sadu, sadu.
Sadu, sadu, sadu.
Ia menang suami Mahansa ada apa lagi tu perasaan. Hatarak tino wa gi seti handa berwe cekat tek tawa ka kene ka pasnya mang eta na tusra tusra ngra tetapi ya ahmu nasi lo bohan sio pehel pehel le hena ya hai mas wa eh wa nam palen prashne dalu swami no hanse palen ka bhavana wedi mata eti wen avastha deka dena bohan se gen avabadayak patami මා ආනාපාන සතිය වඩන විට ආශ්වාසය සහ ප්‍රාශ්වාසය වෙනස්කම් සීතල උණුසුම් බව දිග කොට බව සහ මුලමැදාග ඉතා ඉක්මනින් දැන ගැනීමට පුළුවන. ඉන්පසු හුස්ම ඉතා ඉක්මනින් තැන්පත් වීම පටන් ගැනීම. ආශ්වාසය සහ ප්‍රාශ්වාසය වෙන්කොට හඳුනා ගැනීමට නොහැක. ටික වේලාවකින් හුස්ම ඉතා සියුම් වී එය නොපෙනෙන අවස්ථාවකට පත්වේ. නමුත් සිතුවිලි හෝ යම්කිසි දේවල් යටින් ගමන් කරන වාසේ දැනී. මේවා මට පැහැදිලි නැත. ඒවාට මගේ බැඳීමකුත් නැත. හුදෙක් දැනීමක් පමණය. මෙසේ මට බොහෝ වේලාවක් සිටිය හැක. මෙයට උදාහරණයක් ලෙස කිව හැක්කේ TV ස්ක්‍රීන් එකේ යටින් යන නිවුස් ෆ්ලෑෂස් වගේ කියාය. නමුත් උඩ ස්ක්‍රීන් එකෙහි කිසිවක් නැත. within brackets ආනාපානය. මා කියන දෙවැනි අවස්ථාව නම් ආනාපානය නොපෙනී ගිය පසු සමහර අවස්ථාවල මට කිසි අවධානයක් නැත. යම් කිසි ශබ්දයකින් හෝ නැවත ප්‍රකෘති තත්ත්වයට පැමිණේ. මෙය හිත ලීන වීමක් හෝ නින්දට යාමක්ද කියා සැකේකි. ඉන්පසු නැවත ආනාපානයට යෑමට ඉතාම අපහසුයි. පරයන්කෙන් නැගිටීමට සිටේ. මේ අවස්ථා දෙකටම මම මනාපයක් හෝ අමනාපයක් නැත. ඔබ වහන්සේගේ අවවාදයක් ඉතා යටහත් පහත් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
මේ ප්‍රශ්නේ බොහෝ විට මේ වගේ වැඩසටහන් වල 10ට 6ක් 7ක් විතර ලැබෙනවා. ඒ නිසා මම හිතනවා මේ ප්‍රශ්නේ frequently asked questions කියලා අපි ෆෝරම් එකක් හදලා මේකත් දාන්න ඊට ඉස්සෙල්ලා හදපියක් තියෙන ඇත්තටම අපි ගාව. මම මේක නිරෝෂ්ඨ මතක් කරනවා මේක මෙහෙම දාන්න. මේකේ තියෙන මෙන්න මේ අවස්ථා ටික මම කැමති අගේ කිරීමක් කරන්න. එතකොට මේ ප්‍රශ්නේ ලියන්න පුරුත් වෙන අයට ආයක මහිතන ආදර්ශයක් වෙයි කියලා මේකෙදි කියනවා පරියන්කයක් කියන්නේ ආනපාන සතිය ගැන කතා කරන්නේ ආනපානයේ ආස්වාස් ප්‍රසවාස දෙක අතර වෙනස දක්නාසුලු කයක ලියනාසුලු කෙනෙක් ඊට පස්සේ ක්‍රමයෙන් යනකොට මේ දෙක අතර වෙනස නොදෙනී යනවා කියන ගැඹුරු රහසත් අල්ලගත්ත කෙනෙක් ඊට පස්සේ තමයි ආනපානයේ මේ වැදගත් නැහැ නැත්තම් නොපෙනී යනවා නැත්තම් හිස් වෙනවා නමුත් යටින් ෆ්ලෝ එක දුවනවා ඒක හිතවිලි වෙන්න පුළුවන් වේදනාව වෙන්න පුළුවන් සංඥා වෙන්න පුළුවන් වේද මේ ශබ්ද වෙන්න පුළුවන් මොන හරි ඒවා ගියාට මේ මේන් ස්ක්‍රීන් එකට මුකුත් වෙන්නේ නැහැ ඒ තත්ත්වයේ ඉන්නකොට මම දැන් අවධානය කියන වචනයක පාවිච්චි කරලා තියෙන අවධානය මම චේතනාවකින්ද මේ කරන්නේ නැද්ද කියන ප්‍රශ්නේ එනවා يعني මේක මම බලන් ඕන නැත්නම් මට පේනවාද මම කරන දෙයක්ද මට සිද්ධ වෙන දෙයක්ද මට සිද්ධ වෙන දෙයක් නම් උතන මමික් නැහැ මම බලනවා පේනවා නම් මට මමෙක් නැහැ. එතන තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒ කියන්නේ මේ වගේ කෙනෙකුට මේ මමය නැති තැනට බොහෝ ඉක්මනට යන්න පුළුවන්. එතන ඉඳලා දිගටම ප්‍රශ්නයක් හදාගන්නවා. යා ලියන්න හිතනවා. මේක ප්‍රශ්නයක් කරගන්නවා. ඒකට සරණට අනපනවන එක දැන් නැහැ. දැන් ඒ වෙනුවට තියෙන්නේ අර ගොජයක් නිකන් ස්ක්‍රීන් එකක් දුවනවා. මේ මොනක් දාගන්න බැරි ඇඩ්වර්ටයිස්මන්ට්ස් නැති ප්‍රෝග්‍රෑම්ස් නැති ස්ක්‍රීන් එකක් දුවනවා වගේ. ඒක ටෙලිවිෂන් එකට ක්‍රයිම් එකක්. අපේ ස්වාමීන් වහන්සේ නමක් ගිහිල්ලා ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් එක විනාඩි 4ක විතර භාවනාවක් කළා. ඉතින් ටෙලිවිෂන් ස්ක්‍රීන් එක අප්සෙට්. මොනවද පෙන්වන්නේ? මොනක සිග්නල් එකක් දෙන්නේ නැහැ. ලයින් එකම අප්සෙට්. ඒ තමයි ඔය ප්‍රශ්නේ. ඉතින් ඒකට පස්සේ ආනපනේ හුවත් වෙහෙස කරයි නැගිටලා යන්න හිතෙනවා. බලන්න නැගිටලා ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා. කිසිම වෙනසක් නැහැ. ඉඳගෙන හිටියද හිටගෙන හිටියද අන්න ඒ වෙනසක් ඇති නොවෙන බව මේ කෙනාට හේතු ගන්නට නම් මේ කෙනා දැනගන්න ඕනේ නිවන කියන්නේ මෙච්චර ඉක්මනට යන්න පුළුවන් එකක් එකම දේ අපි ඒකට අකමැති. එකම දේ අපි ඒක අගය කරන්න දන්නේ නැහැ. මොකද අපේ සාමාන්‍ය සම්ප්‍රදාන කුල භාවනාදී මෙහෙම අගය කිරීමක් නැහැ. ඒකෙදි කරන්නේ මමය පෝෂණය කරනවා, චේතනා පෝෂණය කරනවා, අරමුණක් ස්ථාවර කරගන්න හදනවා, ස්ථාවර අරමුණට යන්න හදනවා. මෙතන අරමුණක් නැහැ, මමය නැහැ, චේතනා නැහැ. ඉතින් මේ ලිපියේ තියෙනවා ඒක ආධුනික භාෂාවට දාලා. ඒක නිසා මම ඉල්ලා හිටිනවා මේ දේ කෙනාට කරන්න තියෙන්නේ මේ தත්ත්වය දැනගෙන නැගිට්ටයි කියලා මොකක්වත් වෙන්නේ නැහැ. ඔය පාළු ගතිය එහෙම තියෙනවා. ඒකට මුස්පේන්තු ගතිය කියලාත් කියනවා, කම්මැලි ගතිය කියලාත් කියනවා, විරාගය කියලාත් කියනවා. ඕක තමයි රාගයේ අනිත් පැත්ත. ඔතන මොටිවේෂන් එකක් නැහැ. මෙහෙමක් නැහැ. මෙහෙමක් නැති නිසා මෙහා සීදීනසා ගත්තා වගේ තමයි පේන්නේ. නමුත් ලියනවායි කියලා කියන්නේ මොකද්ද? හොඳ වටිනකමක් නේ. අපි ඒකට දෙන අගේ තමයි මේක නිතර අහන ප්‍රශ්නයක් ගන්න දානවා. දාලා කියනවා මේක මෙහෙමනම් වෙන්නේ ලිව්වට කමක් නැහැ. ඒකෙන් අපේ කාලේ නාස්ති වෙන්නේ නැහැ. නමුත් දිගට මේක ලබාගත්තු උපයාගත්ත උත්තරයක් කරගෙන ජීවත් වෙන්න අනේ කරුණා කළ මේක ප්‍රශ්නයක් කරගන්න එපා. මම නැවතත් කියන අවසාන වාක්‍ය මේක කරුණා කළ භාවන ලැබිච්ච ලොකු උත්තරයක් කරගන්න බුද්ධහදී උත්තමයන් වහන්සේලා අගය කරපු දෙයක්. අනේ කරුණා කරලා මේකෙන් ප්‍රශ්නයක් නගන්න එපා, අඳුරනා නගන්න එපා. අපි යනවා ඊගාව ප්‍රශ්නෙට.
ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. දිනපතා සක්මන් භාවනාව පැයක් හෝ විනාඩි 45ක් පමණ කරනවා. ඊට පස්සේ පරිලංකේ පැයක් භාවනා කරනවා. මෙතෙක් සක්මන් භාවනාවේදී පාදයට කාපට් පොළවේ වැදීම ගැන අවධානය යොමු කෙරුවා. ටික වේලාවකින් සංඥා එනකොට ඒවා හඳුනා ගන්නවා. ඒවිට ඒවා කෙමින් බොඳ වී යනවා. ඉඳ හිට සංස්කරණයක් වෙනවා. ඒ සමගම වේදනා එනවා වැටහෙනවා. මේවාට සියුම්, තියුණු, ක්ෂණික, කෙටි, වැඩි වේලාවක් පවතින ස්වභාවයන් තියෙනවා. මකුළු දුවනවා, සමකසනවා, හිරි වැටෙනවා සහ රිදෙනවා වැනි ස්වභාවයන්ද තියෙනවා. ඒ වේදනාවලට ඉලක්ක කර අවධානය ඒ තැන්වලට යොමු කළ විට ඒවා නැති වී යනවා. අද භාවනාවේදී කය තොරතෝංචියක් නොමැතිව විවිධ වර්ගයේ වේදනා කරදරකාරී තැනක් බවත්, විවිධකාරී වේදනා ඇතිවන කරදරකාරී තැනක් බවත්, ඒ වේදනා පොකුරු හෝ ස්කන්ධ වශයෙන් ඇති බවත් වැටහුණා. පරණකේ තදින් හුස්ම හතරක් ගන්නවත් සමගම හුස්ම සියුම් වී ඇඟ නොදෙනී යනවා. ඊට පසු ආනාපාන සති භාවනාව කරනවා. සිතුවිලි ස්වල්ප වශයෙන් එනවා. සමහර දිනවල ආනාපාන සති භාවනාවට පසු ශරීරයේ කොටස් වෙන් කර භාවනා කරනවා. ඊට පසු ශරීරයේ ධාතු වලට වෙන් කර භාවනා කරනවා. ඉන්පසු නැවත ආනාපානයට එනවා. එවිට හුස්ම පෙරට වඩා සියුම් වී ඇති බව තේරෙනවා. ඊයේ භාවනාවේදී මකුළුවෙක් දුවන ස්වභාවයක් දැනුණා. කිරා වැටෙනවා වගේ දෙයක් වුණා. නමුත් අවදියෙන් සිටි බව විශ්වාසයි. මාගේ භාවනාව දියුණු කර ගැනීම සඳහා උපදෙස් පතමි. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
මේකේ තියෙන අවසානී වාක්‍ය තියෙන මේ අවදි භාවයේ තමයි මේකට අවශ්‍ය කරන ජාවය, අවශ්‍ය කරන ශක්තිය. ඒසයන්ගේ කූඹි දිව්වත්, මකුළුවෝ දිව්වත්, නිදිමත හැදුනත්, වැක්කිරලා තිබ්බත්, අවදි වුණත්, කොන්ද කෙලින් තිබ්බත්, හොඳට හුස්ම පෙන්නුවත්, ඒවා පිළිබඳ අවදි භාවය තමයි අප්‍රමාද කියන වචනේ බුදුජානසය පෙළලා තියෙන්නේ. ඉංග්‍රීසියෙන් ඩෙලිජන්ස්, විජිලන්ස්, අවයානස්, ඇටෙන්ටිව්නස් කියලා කියනවා. ඉතින් ඒකේ අනිත් පැත්ත තමයි මානසික අසහනිය කියන්නේ. මේ හැම එකක්ම සැක කරනවා. සැක කරලා මේක දෙයියෝ ඉන්නවයි කියලා හිතනවා, නැත්නම් හුණියම් කරලායි කියලා හිතනවා, එහෙම නැත්නම් මොකක් හරි කියලා හිතනවා. නැත්නම් ඔක්කොම ඇතුළෙමයි ඉන්නේ, දෙයියොත් ඇතුළෙමයි ඉන්නේ, හුණියමත් ඇතුළෙමයි තියෙන්නේ. ඒක පිළිගන්න නම් මේකට අපි ගොජේ කියන වචනේ දාලා තියෙන්නේ. මෙන්න මේකට අවදි වෙලා බැලුවොත් බ්‍රහ්ම සම්පත්තියේදී තොච්චරමයි හම්බෙන්නේ, දෙවියෙක් උනත් තොච්චරමයි හම්බෙන්නේ, රාජරාජ ඇමති කෙනෙක් උනත් තොච්චරමයි හම්බ වෙන්නේ, නිකම්ම නිකන් හංගන්නටත් තොච්චරයි. ඒ නිසා මේකට දක්වන ආකල්පයෙන් තමයි අපි රජ වෙන්නේ හෝ සිටු වෙන්නේ හෝ බලු වෙන්නේ හෝ හිඟන தත්තරපත් වෙන්නේ. ඉතින් මේක කාගෙත් සමාන අවදි භාවයකට ආවොත් හැම කෙනා තුළම මනුෂ්‍යකම පහළ වෙනවා. ඒක තමයි බුදුහාමරංගේ පරම කෘත්‍යය. අපි ඉතින් මේකෙන් කතන්දර හදන එක තමයි ප්‍රපංචකරණ එක තමයි සාහිත්‍ය කියන්නේ. සભ્યත්වයේ කියලා කියන්නේ. ශිෂ්ටාචාරය කියලා කියන්නේ. දියුණුව කියලා කියන්නේ. ප්‍රගතිය කියලා කියන්නේ. නව නිර්මාණ ශිල්පය කියලා කියන්නේ ඔන්න ඔය ගොජෙන් নানা ආකාර කතන්දර හදන එක. ඉතින් පුත්‍රජානන්තේ සඳහන් කරනවා අතටපත් වෙච්ච මැටි පිඩ අඹන් නැතුව මැටි භාණ්ඩයක් හදන්නේ නැතුව අතේ තියාගෙන කුඹලෙක් වගේ තමයි චේතනා එකක්වත් වැඩ කරන්නේ නැහැ. මැටි ටිකක් ගත්තාම අම්බන්නමයි හිතෙන්නේ. මොනව හරි කරන්න හිතෙනවා. එහෙම තමයි දෙමාපියෝ දරුවන් කියන්නේ. එහෙම තමයි ආගමික නායකයෝ මිනිස්සුන් කියන්නේ. එහෙම තමයි ඉස්කෝලේට ගියාම ගුරුවරු අපිට කියන්නේ. නිකන් නම් ඉඳපයි කියලා. නමුත් අම්බන හැම දෙයකින්ම අකුසල් සිද්ධ වෙනවා නම් ඒ දකින ගොජේ ඕන දෙයක් හදාන්න පුළුවන්. ඒකට කියන්නේ possibility and potential. quantum physics වල කියනවා ඒකෙන් fabrications කරන්න එපා. storytelling කරන්න එපා. fabrication storytelling වලට බුදුහාමර කියන්නේ ප්‍රපංචකරණේ කියලා. ප්‍රපංචකරණේ කියන එකට දවස් 30ක්ද කොහෙද බුද්ධ ජයන්ති සංඝ මණ්ඩල එකතු වෙලා වචනයක් හොයාගන්න බැලුවලු හම්බුනේ නැතිලු. ඒ නිසා ප්‍රපංච කියන වචනේම දාලා තියෙනවා. ඒකට කියන්නේ mental proliferation storytelling. එහෙම නැත්නම් fabrication. storytelling fabrication කියන එක quantum physics වල තියෙනවා. mental proliferation කියන එක තමයි කටුකුරුනි ස්වාමීන් වහන්සේ දාපු එක. මේකට ඊටදී ප්‍රාථමික වශයෙන් තමයි radical reflection. මේ ගොජේ අතින් අපි ඔක්කොම සමානයි. අපි කියන කතන්දරේ වෙනස්. ඒ නිසා මේක දැකලා කතන්දර නොකියෙන්නත් බෑ. ඒකට කමටහන් සුද්ධ කරන දෙයක් නෑනේ. අපි දැනගන්න ඕනේ මේක අපි පුළුවන් තරම් අපේ දරුවන්ට කියන්න ඕනේ. පෙරදිච්ච කෙනාට කියන්න ඕනේ, දිනපු කෙනාට කියන්න ඕනේ, සැප විඳින කෙනාට කියන්න ඕනේ, දුක් විඳින කෙනාට කියන්න ඕනේ, යසස ලැබුණ කෙනාට කියන්න ඕනේ, ආයස ලැබුණ කෙනාට කියන්න ඕනේ, හොඳ කෙනාට කියන්න ඕනේ, අර කෙනාට කියන්න ඕනේ. ඕකේ කිසිම ජාතියක්, වංශයක්, ආගමක් තාරතිරමක් නැහැ. ඕකේ හදන කතන්දරේ විතරයි එක එක භාෂාවල් වල හැටියට චිත්‍ර නිර්මාණ, කවි නිර්මාණ, මූර්ති ශිල්ප, ගණන් ශාස්ත්‍රයේ ඔක්කොගෙම තියෙන්නේ. ඕකේ ඔయిత වැඩි දෙයක් ඇත්තේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. කාලකාරාම සූත්‍රයේ සඳහන් කරන විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. ඔයින් එහා වෙන නිවන් දකපු කෙනාට හම්බෙන දෙයක් නැහැ. ඔයින් එහාට දක්ෂ රචකයාට ඕකේ කරන්න දෙයක් නැහැ. දසක දක්ෂ නිර්මාණ ශිල්පියාට කරන්න දෙයක් නැහැ. ඔක්කොම මැට්ට තමයි තියෙන්නේ. ඉතින් හොඳ මේක තමයි මැට්ට ආඹන්න නැතුව ඉන්නේ එක. ප්‍රපංච නොකර ඉන්නේ එක. එහෙම නැත්නම් මේකට කතන්දර ගොතන්න නැතු ඉන්නක ඉන්න බැරිකම තමයි ශිෂ්ටාචාරිකයා. අපි තනි වෙනකොට කැලියකට ගියාම පස්සේ ගස් අතර ඉන්නකොට කරන්න දෙයක් නැහැ නේ. ගස් වලට සත්වින්ද අඹල පෙන්ල වැඩන්නේ නැහැ නේ. ගෙදර හිටියොත් සත්ත පහක විනාඩියක් නිකන් ඉන්න දෙන්නේ නැහැ නේ. අය අපාය යන දෙයක් ඇත්තේ නැහැ නේ. මෙහ හිටියත් ඇඟිලින් අයි. ඉතින් ඒක නිසා මේවා අර ඉස්සල එක frequently asked questions වලට දාන්න කියලා මම කියනවා. මේකෙදී කියන්න තියෙන මේක පුළුවන් තරම් අපි හෙලි කරන්න පුරුදු වෙමු. එලි කරනකොට මේකේ නම්බුවක් හෝ අවනම්බුවක් ගන්න යන්න එපා. ඕනම කෙනෙකුට ඕක කරන්න විනාඩි 4ක්වත් යන්නේ නැහැ. ඉතින් මරණකම් මේ පරිේශණේ කරලා නැත්තම් මරණ වේලාවදී ඕක උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒකයි කියන්නේ ජීවිතයේ තරුණ වයසේදී, කලුකෙස්ටි වේදී, ප්‍රථම යාමේදී මේක තේරුම් කරලා දෙන්න ඕනේ. මේක තේරුම් කරලා දෙන්න බැරිත් නෑ සතිපාසලේ ඕන තරම් ළමයි මම පෙන්නලා දෙන්න. ඒ ළමයි ඒක දන්නවා. මේ අපි එහෙම තියෙද්දි මේ වැඩි හිටියන්ගේ භූගෝල ඉතිහාසය උගන්වන්න ගියාම කක්කවලින් මං කියන්නේ භූගෝලයේ නෙමෙයි ගූබෝලයේ කියලා. පුංචි කාලේ ඉඳලා මේ ගූවනන්න පුරුදු කරනවා. එහෙම නැතුව මේකේ ප්‍රകൃතිය රැඩිකල් රිෆ්ලෙක්ෂන් එක ප්‍රොලිෆරේෂන් නැතුව මේක හැටියෙන් ප්‍රකාශ කරන්න ගියොත් සාහිත්‍ය ඔක්කොම බොරුවක් වෙනවා. විශේෂ දැනුම බොරුවක් වෙනවා. ඉන්ද්‍රියබද්ධ ඥානෙ බොරුවක් වෙනවා. එතකොට මේ ලෝකයේ අද ඔය කොරෝනා වගේ ඔය සිස්ටයි කියන මනුස්සයන්ගේ කිසිම සිස්ටකමක් නැහැ. උන් කෙරුවේ ඕක විකුරන කණ එක. දැන් අපිත් කරන්නේ ඒ පරයන්ගේ පාහරයන්ගේ දේවල් දරුවන්ට උගන්වන එක. ඇයි එන්ස අපි මේක ප්‍රසිද්ධිය කියමු. දරුවන් ඉදිරිපිට කියමු. වැදිනායකතුමා කියනවා අපි ළමයි ඉදිරිපිටදී කියමු අද ලෝකේ ඉන්න මෝඩම තකතිරුව ටික තමයි වැඩිහිටියෝ කියන්නේ. අපි බය නැතුව දරුවන් ඉදිරිපිට කියමු කියලා තියෙනවා. මං එළියුමට අසංගත්ත ගොයියගෙන් අපේ වන්නිලැත්තගෙන් මං ඒක දැන් වෙබ් එකේ පළ කරලා තියෙනවා. අපි යනවා ඊගාව ප්‍රශ්නෙට.
සාදු 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 ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රශ්නේ frequently asked questions වලට දාන්න කිව්වේ මම කමලයි.
ඔය ලියලවන්නේ කමෙන්ට් දාන්න. ඒකට ෆෝරම් එක හැදී මං හිතන්නේ රාධිකා ගාවත් තියෙනවා මේ දාන්නකෝ දැම්මට පස්සේ ඔක කවුරු හරි ඔක අයිතිකාරය බලගන්න.
හොඳයි ස්වාමීන් වහන්සේ. තුන්වෙනි ප්‍රශ්නය. ගරු ස්වාමීන් වහන්සේ පරියංක භාවනාව මූල කර්ම මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. නාස්පුඩුවට අවධානය යොමුකට ආශ්වාසය වැඩි ඇතුල් වන සැටිත් එතනම වැඩි ප්‍රාශ්වාසය පිටවන සැටිත් බලන් සිටින විට මට සිතුවිල්ලක් පහළ විය. භාවනාවන වාඩිවීමට පැයකට පමණ කලින් Google News item එකක නළුවෙක් සහ නිලියක් ගැන කියවූ වෙමි. බොහෝ කලකට පෙර ඔවුන් සිටි ෆිල්ම් එකක් මගේ මතකයට ආවේ. මේ සිතුවිල්ල චිත්තක්ෂණ කිහිපයක්ම පැවතින හදිස්සියේ මාමේ කුමක් කරන්නේ දැයි යන්න වැටහි ආනාපානය දෙස බැලුමි. එයත් සිතුවිල්ලට යටින් ගමන් කරන වාසේ පෙනුනි. වහාම නාස්පුඩුවට හිත යෙදුවෙමි. ආශ්වාසය හොඳින් පෙනින. මාගේ ප්‍රශ්නය. කිය සතිය ඔබවහන්සේ දේශනාවක ඔබවහන්සේගේ දේශනාවක මා ඇසුවේ පිටගිය හිත ඉන්ද්‍රිය බද්ධ තැනට නැවත එන හැටි බලන්න කියාය. ඒ නිරෝධ සත්‍යයක් කියාය ඇසුවෙමි. එතනින් දකින්න නිරෝධ එතන දකින්න නිරෝධය සිතුවිලි හා ප්‍රපංච නැතිවීමද කරුණාකර මෙහි හරිවැරදි තෝරා පහදා දෙනෙමි. ඉතා යටහත් පහත් වූ ඉල්ලා සිටින ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි.
ඔය මේකේ වැදගත් එක තමයි මේ ප්‍රපංචකන්න හිතුවිලි යටින් අවශ්‍ය නම් ආනපානේ හෝ තමන් මෙතන වර්තමානයේ ඉන්න බව දැනගන්න පුළුවන්. ඉතින් ඒකෙදී අර ඉන්ද්‍රිය බද්ධ දෙයට ගන්න ඕනේ සැක කරන කෙනාට විතරයි. මේ ඇත්තටම මම හිත මේ අසත්‍යමත් වෙලාද ඩේ ඩ්‍රීමින් ෆැන්ටසයිසින්ද නැත්නම් මේ ඔක්කොම මත පිට වුණාට යට තාම මම දැන් මෙතන කියන එක දන්නවනම් ආයේ ගන්න ඕන ගමක් නැහැ. ගාදන්න මිනිහට කොල කඩා පාන්න ඕනේ නැහෙනි. නමුත් මේ සැකේනේ මුළු ලෝකෙම වණ කරලා තියන්නේ අද. ඒ කෙනාට එතරම් බෙල්ල ගහලා යන උත්තරයක් තියෙනවා. ඒ වෙලාවට හිට ගණ්ඩ මූල කර්මස්ථාන ඉන්ද්‍රිය බද්ධ දෙය. ඒකට කිත හැකි ඒක නැතිලා නැහැ. ඔක දෙතුන් සැරයක් කරුවට පස්සේ ඒ පීවර කරන්නේ නැතුව නැවත ඉන්ද්‍රිය බද්ධ ඥානෙට ගන්න නැතුව ඕක කොහොම තිබ්බට කමක් නැහැ කියලා අර ප්‍රපංචයට එහෙම නැත්තම් නළු බට්ට බල බල හිට පෙව්වට යන්න දෙන්න පුළුවන්. නළුවන්ගේ ගන්න දෙන්නේ අසුචි විතරයි තියෙන්නේ. නිලියන්ගේ නම් එච්චරක්වත් දෙයක් නැහැ. ඉතින් අපි ඔක්කොම නළු නිලියෝ තමයි. අපි කරන්නේම රඟපාන එක තමයි. ඉතින් අර නරයට නළුවා කියලා නම දාන්න අපිත් නළුව තමයි. ඉතින් ඒ නිසා ඒකේ තියුණට කිසිම දෝෂයක් නැහැ. ඇත්ත නළු නිලියෝ එච්චර වැරදිකාරු නෙවෙයි. මේ ජනමාධ්‍ය තමයි මේ ඔක්කොම කරන්නේ බලන අපි ඊට වැඩිය පහරයි. ඉතින් ඒකේ දෝෂයක් නැහැ කිව්වට පස්සේ නළු නිලියන්ටත් කියන්න බලමු භාවනා කරන්න ඉන්නේ. නැත්තම් අපි හිතන්නේ ඒගොල්ලෝ අපාගාමි වනචර මෙව නැත්තම් අපයින් මේ යම පල්ලෝ වගේ කියලා නෑ එහෙම ගන්න නෑ ඒත් මිනිස්සුයෝ තමයි. ඉතින් එනිසා මේ බලන දේවල් වල තියෙන නපුර නැති වෙනකන් ඉන්ද්‍රිය බද්ධ ඥානෙට යන්න. එතකොට වෙලාවක් එනවා ගහ හොඳ නම් ගල හොඳ නම් ඇඹරූකාමක් වේද කියලා ඔක හිතවිලි වල මොනවද තිබුණා ප්‍රශ්නයක් නෑ කියලා. එතකොට තමන්ට තමන් අනුකම්පා කරනවා, තමන් නළු නිලියන්ට අනුකම්පා කරනවා, හිත පිට යන එකට අනුකම්පා කරනවා. එතකොට ළඟ ඉන්න මනුස්සයන්ට අනුකම්පා කරන එක හරිම ලේසියි. තමන්ට තමන් අනුකම්පා කරන්නේ නැති ප්‍රධානම જાතිය තමයි අරණ්‍ය සංඝය වශයෙන් දකින්නේ. ඊට වැඩිය දරුණුයි මෑණිවරු. ඊගාවට අන්‍යාගමික නපූජකයෝ. ඊට පස්සේ හිරගෙවල් වල ඉන්නේ. ඉතින් ඔය පිළිවෙලට සීරිස් එක හදාන්න පුළුවන් කවදාකවත් තමන්ට තමන් අනුකම්පා කරන්නේ නැහැ. සදා අපායේ ඉන්නේ. ආයෙ වෙනම අපායකට යන්න ඕනේ නැහැ. මෙතනදී ඕක අයින් කරන්න පුළුවන්. තමන්ගේ හිතේ තියෙන මේ යට තියෙන ගොජේ දැකලා ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය නම් ඉන්ද්‍රිය බද්ධ ඥානට යනවා. අවශ්‍ය නම් ආනපානට යනවා. නැත්නම් ඉස්සල දෙන්නම කිව්වා එතෙන්ට යනකොට ආනපානේ නැහැ. එතෙන්ට යනකොට කය නැහැ. අනේ එතකොට ඒ අන්ධ මන්ද වෙනවා. ඒකත් තේරුම් ගන්න ඕනේ. ඒක නැති වුණත් ඒක අපේ හැබෑනි වහන වශයෙන් මේ වෙලාවේ ලීන බාහිරපත් වුණාට තියෙනවා කියලා මේ හිතේ කරන සෙල්ලම් ටික නැත්තම් මනෝපොප්පංගව මනෝසෙට්ට සෙල්ලම එහෙම නැත්තම් මේකට කියනවා සංඥා මට්ටමට ගියාට පස්සේ වෙන මේ දේ. එහෙම නැත්තම් දකින්නේ මනස කියන එක තේරෙනවා ඒ වෙලාවේ. ඥාතංච ඥානංච උโบපි විපස්සති කියලා පේනවා. මේ බලන්නේ පිට ගිය අරමුණද මූල කර්මස්ථානයේද ඉන්ද්‍රිය බද්ධද සැකයක් තියෙනවද නැද්ද අරමුණක් දඩමීම කරගෙන මේ හිත තමයි පේන්නේ. ඒ හිත මගේ හිත නෙවෙයි. මේ ළඟ ඉන්න කෙනාගේ හිත ඒකම තමයි. කයෙන් අපි වෙන් වුණාට එක හිතින් ජීවත් වෙන්නේ. ඒ නිසා ඕගොල්ලෝ ටොරොන්ටෝ වල හිටියට පිටරට හිටියයි කියවට අපිට හිතෙන්නේ අපේ ගෙදර මේ ගෙදර අපේ ගෙදර වෙ ඉන්න හොරි ඇවිත් බලු කුක් එක්ක වගේ තමයි පේන්නේ. ඕගොල්ලෝ හිතන්නේ නැති හරි ලොක්කෝ කියලා එහෙම හිතාගෙන නැති නිරෝෂිකා නම් ඒක නෑ. ඌව තලලා තල්ලා ඔගෙන් ගණ්ඩම දෙයක් නෑ. දැන් අනික් කට්ටේ හිතා ඉන්නවා මේ ඔයි කේක රට රටවල රාජ්‍ය වල නම් කියනට ලොක්කෝ කියලා හිතනයි කියලා නෑ. අපිට ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු එක් තුන් සිංහලෙම නෑ දැයි වගේ තමයි පේන්නේ. ඒ නිසා හිතවිලි යටි මේක දැකපු එක වටිනෝ. ඉන්ද්‍රිය බද්ධ ඥානෙට ගණ්ඩ ඕනේ සැකසහිත කෙනාට විතරයි. යථා කාලයේ සැකේ දුරු වේවා. ඒක සහතිකයි. ඒක වෙච්ච ගමන් අපිට වාර්තා කරන්න කියලා අපි යනවා ඊගායකට.
අවුරුදු 30 වසරක් නේ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ හරස් ප්‍රශ්නයක් මට චූටි ප්‍රශ්නයක් අහන්න පුළුවන් නම් ඒකට
ලිඛිතව ඉවර නම් කරන්න.
ලිඛිත ඒවා නම් ඉවරයි ස්වාමීන් වහන්ස. තව එකක් තියෙනවා මේ හෑන්ඩ් රිටන් එකක්, කල්පනී ඔයා සමාන කල්පනී හරි කල්පනා හරි ඔයා ඉන්නවා නම් අත උස්සන්න ප්ලීස්. එහෙම නැත්නම් මේ අපි එක එන සතියට අහන්න පුළුවන්, ගිය සතියට හිටපු නැති නිසා අපි අහුවේ නැහැ.
අදත් නැහැ නිරෝෂ.
අදත් නැද්ද? එහෙමනම් ස්වාමීන් වහන්සේ අපි අත උස්සලා තියෙනවා එක්කෙනෙක්. ඊට පස්සේ මම
ඔය ඔන්න ඔහම ලියන කට්ටිය මේ බෝම්බ කාර්යෝ කියලා සැලසුම් කරගන්න. Taman සම්බන්ධ වෙන්නේ නැතුව ලියන කට්ටිය හුඟාක් වෙලාට කුණු අරපෙන් බැනලා ලියුම් එවනවා. ඉතින් ඒ කට්ටිය ස්ක්‍රීන් වෙන්න ඕනේ. ඒක කරන්න පුළුවන් උදේටයි නිරෝෂ්ටයි. කියන්නේ නඩු ඇහෙන්න ඕන උසාවියට එන්න ඕනේ. අඩු ගන්න මේ මේ ඩිස්ටන්ස් කරනකොට ඒගොල්ල අහන ප්‍රශ්නේ සවිනන කට්ටිය වැඩ ගන්නවා. ඒක අපි දන්නවා. ඒ වුණාට අපිට ඇවිල්ලා තියෙන වගේ ප්‍රහාර දෙක තුනක්. ඒ බලනකොට ඒ පුද්ගලයා නැහැ. එතන ඒ දන්න පුද්ගලයා වෙන නමකින් දාලා, සෙල් ෆෝන් එකේ නමෙන් දාලා, අයිෆෝන් එකේ නමෙන් දාලා, ඒ જાතිත් එක්ක එනකොට අපිට කරන්න තියෙන්නේ නියම පෙනේ නම් පෙනේ, නොපෙනේ නෙවෙයි. ඉතින් ඒක දකිනකොට ওই වගේ වෙන් අපි අඳුර ගන්න ඕනේ. කල්පනාට හරි කල්පනීයට හරි කියන්නේ මේ ප්‍රොක්සි එපා, කිලින්ම ඉදිරිපත් වෙන්න බලන්න. ඒකල කුණු අරපෙන් බැන්නක් කමන්නේ. ඒකේ දෝෂයක් නැහැ. මං විතර කුණු අරප දන්නේ නැහැ කවුරුවක්වත්. ඒ නිසා මට බනින්නේ නැහැ කවුරුවක්වත්. මම මේ කියනවා වැඩි කියලා මට දෝෂය තියෙන්නේ. කෙසේ නමුත් ඉදිරිපත් වෙන්නේ නැත්නම් මේ ස්ක්‍රීන් කරන්ඩ නැත්නම් ඔයගොල්ලෝ උත්තර දෙන්න වෙනම ෆෝරම් එකක් හදනවා. මම නිරෝෂ්ඨ දෙනවා හදලා. වරෙන්කෝ මේ වරෙන්කෝ මම ඔබට හදලා දෙන්නම්. එතකොට ඕගොල්ලෝ උත්තර දෙනවා. ඒකේ ප්‍රශ්නයක්
නැහැ. එහෙම වරදක් නැහැ.
නෑ නෑ වැරද්ද ක්‍රමේ මේ මිනිස්සෙක් නැතුව නඩු අරන් පුළුවන්ද? තැපල් මාර්ගේ ළමයි හම්බෙනවද?
එහෙමද?
උඹට පිස්සු. ඕව කරන්නේ කියලා තමයි උඹලා අමාරු වැටලා ඉන්නේ.
ස්වාමීන් වහන්ස මම ටික දවසක් එක දිගට භාවනා කරා. ඒකේ මේ කමටහන් අත්දැකීමක් කියලා උපදෙස් ගන්න කතා කරේ.
මට අන්තිම එක කියන්න හොඳම කියලා හිතෙන අන්තිම එක කිව්වොත් මට ඇති දිගට තොරතුරු අවශ්‍යයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. දැන් ස්වාමීන් වහන්සේ මුලින්ම ආනාපානේච්චර පේන්නේ නැහැ. මුලින්ම කයේ තියෙන කම්පන චංචල පේනවා. ඒව දිහා බලාගෙන ඉන්නකොට ඒව ඉතින් වෙනස් වෙනවා පේනවා. ඊට පස්සේ චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් ලැබුණා. දැන් හිත ඒව ගෙවිලා ගියාට පස්සේ හිත දිහා බලන්න කියලා. එනවාට දැන් මම හිත දිහා බලනකොට හරියට ප්‍රපංච වෙනවා, හිත යනවා, ඉවරයක් නැතුව සිතිවිලි එනවා. ඊට පස්සේ දැන් අන්තිමට මට අන්තිම පරයන්ක කීපෙදී දැනුණා මේ එකපාරට හිත නිකන් ලොකු ස්පේස් එකක ඉන්නවා වගේ දැනෙනවා. එතකොට මේ ලොකු ස්පේස් එක ඇතුලේ කය පැත්තකින් තියෙනවා නිකන් අලියනවා වගේ. නිකන් ඒක ඇතුලේ සිතිවිලි එනකොට ඒ සිතිවිලි එච්චර මේ බලන්න අමාරුවක් නැහැ. ඒවා වෙන වෙනම බලන්න පුළුවන් ස්වාමීන් වහන්ස. ඒ සමහර වෙලාවට ඉඳලා හිටලා ගිහිල්ලා ප්‍රපංච කරලා සෑහෙන්න ඇවිදලා එනවා. එනවාට අර අර ස්පේස් එක ඇතුලේ ලොකු ගැඹුරු සමාධියක් නෙමෙයි ස්වාමීන් වහන්ස. ඒක නිකන් අර ඉමැජින් කරපු එකක්ද මන්දා නිකන් ස්පේස් එකක් ඇතුළේ ඉනවා වගේ තේරෙන්නේ. එතකොට සිතිවිලි බලන්න ලේසි. ඒක තමයි සම්මහන්ස් අත්දැකීම.
ඔය ඉතින් මේ චරිතයේ මේ හිතිවිලි ප්‍රධාන කරගත්ත චරිතයක්. ඊට අමතර වේදනා කියලා જાතියක් තියෙනවා. ඊට අතේ සද්ද කියලා જાතියක් තියෙනවා. මූල කර්මස්ථානේ තියෙනවා. ඉතින් අපි ඒව හතරම සම මට්ටමට ගේනවා භාවනාවේ. බල භාවනා කරන්නේ මූල කර්මස්ථානේ නොපෙනී යනවා කියලා අපි ඒකට කියනවා. සම මට්ටමට ආපුවම හිතවිලි ශබ්ද වේදනා හිද මූල කර්මස්ථානේ සම මට්ටමට එනවා. මේකට මේ සම මට්ටමට ආපු එකට සමහරු හිතවිලි කියලා කියනවා. සමහරු වේදනා කියලා කියනවා. තව සමහරු ශබ්ද කියලා කියනවා. තව සමහරු මූල කර්මස්ථානේ කියනවා. දැන් ඔක්කොම අනලා තියෙන්නේ සලාඩ් එකට. ඒකට දෙන නමේ හැටියට චරිත මොකද්ද කියලා කියනවා. ඉතින් මේ නම ඒකට අදාළ නැහැ. මේ අපේ ශිෂ්ටාචාරය අනුව අපේ හැදියා වැඩියා වනෝ තමයි ඒක හැදෙන්නේ. ඉතින් අනු චරිත තුනක් මේ ථේරවාද ක්‍රමයට පිළිගන් තිනවා. වේදනා චරිත, සංඥා චරිත, සංස්කාර චරිත කියලා. ඉතින් චරිත ලක්ෂණේ බලන්න තමන්ටත් බැරි නෑ. හැබැයි මේ වார்த்தාව කියගෙන ඉන්නකොට අනිත් කෙනාට පේන කියනවා වගේ කියන්න පුළුවන්. හැබැයි ඇත්ත කියන්න ඕනේ. ඒක නැතුව නැත්නම් අල්ලපු කිදමන්සේ ගමට අසුද්ධ කළා හරියන්නේ නැහැ. ඉතින් තමයි මේක හිතවිලි ප්‍රධාන කරගත්ත වෙස්ටර්න් තින්කින් තියෙන මනසක්. මේක හිතවිලි කියලා තමයි කියන්නේ. නමුත් හිතවිලි වෙන්න මේ හිතවිලි වෙන්න තියෙන පොටෙන්ෂල් එකම පොසිබිලිටි එකම තමයි වේදනත් හැදෙන්නේ. ඒක වින්දන කියලා කියනවා. ඒකෙම තමයි නව නිර්මාණ කරන්නයි අරග හදන්නයි මේක හදන්නයි සංස්කරණය කරන්න යනවා. ඒක සංස්කාර චරිතය. ආන්නේ විදිහට අපි මේකෙන් මේ තෙල්පෙනියත්ත කැවුන්ද පංජන් කියලා කොණ්ඩ කැවුම් හදනවද අතිරහදනවද කියලා තීන්දු කරන්නේ අපි. ඕන කරන්නේ තෙලුව පෙනී විතරයි. ඉතින් එන්ස හොඳට බලන්න මේකට මේ 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 ගොජේට හිතවිලි කියලා නන්දාන්න වෙලා තිනවා. එහෙම තමයි අපි සංවේදනය කරගත්තේ. නමුත් මේ හිතවිලිමද කියලා. නමුත් මෙතෙන් තියෙන පොටෙන්ෂල් එක. මෙතෙන් තියෙන පොසිබিলিටි එක. ඒක කොන රූපයක් කරගන්න පුළුවන්, සද්දයක් කරගන්න පුළුවන්, ගඳක් රසක් පහසක්. වේදනාවක් සංඥාවක් සංස්කාරය. ඕන දෙයක් කරගන්න පුළුවන් අපි ආරබල ධාරි දෙයයන් ආංශි වගේ. නමුත් අපිට ඒකෙන් මැවීමක් නොකර ඉන්න බැරිකම තමයි මරිකම පෘ탁ජනකම අපේ තියෙන කෙලෙසිච්ච ගතිය. මේකට නමක් නොදා ඉන්න පුළුවන්. මේ සංඥාවක් මේ ගොජයක්. ඒ නොදා ඉන්න තාක්කල් අපි සරුවඥයි. ඒක නොදා ඉන්න තාක්කල් අපි නිවන් දැකලා තියෙන්නේ. නමක් දාපු ගමන් අපි කඹරනවා. නමක් දාපු ගමන් අපි ඒකට මස් කඩේ කොක්කේ තියන වගේ මස් වැදල් වැදල්ලක් වටපත් වෙනවා. ඉතින් අපිට අධ්‍යාපනය කරලා තියෙන මේකට නන් දාණ්ඩු ගන්නලා තියෙනවා. වෛද්‍ය විද්‍යාවේ මේකට ලෙඩ රෝග ලයිස්ට්වත් දීලා තියෙනවා. නස්සස්තර කාර්යයේ ග්‍රහවි ටිකක් දීලා තියෙනවා. ඔක්කොම නිකන් පිස්සු බාගෙට තැම්පිච්ච අල. මේ ගොජේ තියාගෙන ඉන්න ඕක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඕක තමයි යේසුස් ශාන්ති කියන්නේ. ඕක තමයි බ්‍රහ්ම පදාර්ථය කියන්නේ. ඒකට නමක් දාපු ගමන් බුදුහාමුදුරුවෝ කිව්වා අනත්මයි කියලා. අපි අනිවාර්යයෙන්ම නමක් දානකොටම ආත්මයක් දානවා. ඊට පස්සේ අපිට හරි ලේසි බුදුහාමුදුරන්ට වැඩිය බ්‍රහ්ම පදාර්ථය. ඊට වැඩිය අල්ලාහ් අක්බර්. ඒ නැත්තම් සර්බලදාරි දෙයයන් නා. ඒ නැත්තම් අහුරම දාස්. ඉතින් ඕක තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඕක තීරුම් කරන්න බෑ බෞද්ධයාට. බෞද්ධයා තන්නිකර සාස්ත්‍වතවාදයට වැටිලා මේ අර්ථකතන දෙන්න හදන හැම එකක්ම සාස්ත්‍වතවාදයට වැඩගෙන සනාතනික පවතින මොකද්දෝ දෙයක් තියෙනවා. ඒක ආත්මයක් කරගන්න. බුදුචානන්සේකට කියන්නේ න්‍යාය ධර්ම. න්‍යාය වැඩ කරනවා. හැබැයි ඒකේ ආත්මයක් නැහැ. ආත්මයක් නැත්නම් එකම ලකුණ කතන්දර හදන්න බෑ. ආත්මයක් නැත්නම් එකම දෙයකට සංනිවේදනය කරන්න බෑ. ඒකයි පසේ බුදුචානන්සේට ගොළු බුද්දයි කියලා කියන්නේ. සම්මා සම්බුදුචානන්සේ පුළුවන් තරම් මෛත්‍රියෙන් කරුණාවෙන් මේක හෙලි කරා මේ යමල තියෙන කට්ටියට තේරෙන්න ඔය දේ සංඥා මට්ටමින් ගෙන යහට යන්න එපා. ඔය දෙයට නංවණන් දාන්න එපා. දාන නංවණන් අනුව තමන් කවුද කියලා වැටහෙනවා. ඒ නිසා මම මේ කියන දේ කෙටියෙන් කියනවනේ මේක හිතවිලිද කියලා බලන්න. ඕකම නෙවෙයිද වේදනාව වෙන්නේ, ඕකම නෙවෙයිද සංස්කාර වෙන්නේ. ඉතින් ඒව ඕන දෙයක් කරන්න පුළුවන් පොටෙන්ෂල් එක වටිනවා හදපු නිර්මාණයට වඩා. අද ලෝකේ කුණු හර්ප වෙලා තියෙන නිර්මාණේ වටිනවා පොටෙන්ෂල් එකට වඩා කියලා මේ නවීන විද්‍යාව කියන්නේ අන්න එහෙම කුණු හර්පයක්. ඒකට මානවයම අහුවෙලා ඉවරයි. පුළුවන් නම් නිර්මාණය නොකර හිටපන්. මැටි පිට අතේ තියාගෙන කොච්චර වෙලා ඉන්න පුළුවන්ද බලන්න ඒ තාක්කල් බුදු වෙනවා නිවන් දකින්නවා කියලා කියන්න පුළුවන්. අපි යනවා ඊගාවෙකට.
එහේ ස්වාමීන් වහන්සේ.
තේරුණා කියලා හිතන?
තේරුණා ස්වාමීන්
වහන්සේ. උඹේ කටහඬින් කියපන් බෑ.
මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ තිතිවිලි කියලා තමයි. ඉතින් එනවාට ඒක ඇතුලේ වේදනා කියන්නේ මේ දුක් වේදනා නෙමේ බොඩි සෙන්සේෂන් තියෙනවා ගොඩක් තියෙන සිතිවිලි කියලා තමයි. කියන්නේ ඒ වගේ අන්තර්ගතය හිතන් ඉතින් පේනවා මොනවද හිතෙන්නේ කියලා.
ඔය ඒක නිසා ඒකට එහෙම නමක් නොදා ඉන්න එක තමයි රහත් වෙනවා කියන්නේ. ඒ නමක් නොදා සිටීම තමයි මනුස්සකම කියන්නේ. නමක් දාපු ගමන් රණ්ඩුවක් සරුවලයක් කතන්දරයක් මේ ප්‍රපංච කිරීමක් ඉතින්සා යේනේ මඤ්ඤති තතෝතං හෝති අඤ්ඤතා කියලා බුදුජාණ සදාංකඩ මේක පිළිබඳ මඤ්ඤනා කරන්න කරන්න ඒක වෙන දෙයක් බවට පත් වෙනවා. ඇත්තටම පත් වෙන්නේ නැහැ. ඒකෙන් මම මොකද්දෝ මායාවක් හදාගෙන මට පිස්සු හැදෙනවා. කොකෝ තියෙන ගොජේ හොඳයි. ඒකට යමක් නොකර ඉන්න බැරිකම තමයි අපිට අපේ අධ්‍යාපනයේ තාන්න මාන්නේ ලාභ සත්කාර සම්මාන හිලෝක කියන්නේ මෝඩයට එහෙම කන්නේ. හැබැයි මෝඩයට මේකවත් කියලා දෙන්න විදියක් නැහැ. මොලේ තියෙන දන්නවයි කියන කට්ටියගේ අංගෙන් අදලා හොල්ලන්න පුළුවන්. හොල්ල අනින්න ඕනේ හොඹ බිම යන්න. උඹලා කරන්නේ රෝකයක් තමයි වේ දාන වෙන නිසා සහ ගහන අපරාධ කරන්නේ නිසා මොනවත් නැතුව දැක්කට නොදැක්කා වගේ ඇහුනට නෑ වුණා වගේ දැනුනට නොදැන්න වගේ මෝඩියක් වගේ මං කියන්නේ.
මං කරන්නේ ස්වාමීන් වහන්ස දැන් ඒ සිතිවිලි එනකොට මේ මම දැන් කම්පයා කරපුවම අර හිස්තන නිකන් ස්පේස් එක හිතවිලි නැතුව ඉන්නකොට එතන විවේකයි, සිතවිලි තියෙනකොට එතන අපිරිසිදුවෙන් නිකන් පෙලීමක් තියෙනවා, විවේකයක් නෑ වගේ තියෙනවා කියලා ඒ දෙක කම්පයා වෙලා එතකොට අර විවේකයට අපහු යන්න බලන්න.
නෑ එතන ගොජේ විවේකයේ අතර වෙනසක් නෑ. ගොජේ තියෙනවා පෙළන තවන ගතියක්, පෙළන තවන ගතිය තේන් තාක්කල් සතිය තියෙනවා. මොනවාක් නැති දෙන්න ගියාම සතියක් අවශ්‍ය නැහැ. එතකොට තේනවා මේ පෙළීමයි තැවීමයි, පෙළීම තැවීම නැති එක අතර කිසිම වෙනසක් නැහැ. දෙකම අපේ හැබෑනි වහන. ඒකෙන් ওই පෙළීම තැවීම තියෙන එකට කැමැති එක සෑඩිස්ටික් ඇන්ඩ් මෙසජිස්ට් කියලා කියනවා. අනුන්ට දුක් දෙන තමන් දුක් ගන්න තත්ත්වේ. හැබැයි ඒක හරහා ගිහිල්ලා තේනවා ඒකෙත් දෙයක් නැහැ කියලා. දැන් ওই මම බැන්නට මට කවදාකවත් කනගාටුවක් හිතෙන්නේ නැහැ. අනේ මේ නොදන්න නන්නා දුන්න කෙනෙකුට බැන්නේ කියලා මට හිතෙන්නේවත් නැහැ. නන්නා දුන්නා ඔබගේ අත්තකුරුන් ලියන බැලුව මා බඳුපත සෝන් කොතේ දුක් ගියා. එච්චර අපි තව ඉන්නවද?
නිරෝෂ අන්තිම ලිඛිත ප්‍රශ්නේ දැන් ඉදිරිපත් කරන්න පුළුවන් මං
හිතන්නේ.
ස්වාමීන් වහන්සේ වෙලා තියෙනවද? දැන් නැහැ. දැන් අපිට මේ කමිටු අනුසුද්ධ කරන තැනට
සිතුවිල්ලක් සද්දයක් කරගන්නත් පුළුවන්, මේ සුවඳක් කරගන්නත් පුළුවන්. එහෙම වෙනවා කියන්නේ මේක ප්‍රපංචයක් නෙමෙයි, ඒකම ප්‍රපංචයක්.
ඒක තමයි එහෙම නොකර ඉන්න බැරිකම පුදජනකම. ඒක තමයි අපි තියෙන කුහකකම. ඒක දකින්න එක ලොකු දෙයක්. මැටි පිට අතර ගත්තාම කුඹලට නිකන් එනකොට පුළුවන් ද මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ගන්න නිකන් ටියුන් කරන්න නැතුව ප්ලේ කරන්න නැතුව ඉන්න. එහෙනම් උඹයි මයි වෙනසක් නැහැ. ගොලුරා.
එහෙමයි.
ඊට පස්. તો වරෙන්කො මේ ටික රවුලයි කොණ්ඩේ වවාගෙන
නේද? ඔන්න කල්පනා කරන් දුන්න උනා සමනස පස්සේ කියපු දේ මට හරියටම
බඩ තේරෙන්නේ නැහැ. ඉතින් මං දන්නවනේ මං ඉතුටි කිව්වත් අපරාදේ උදේ පාන්දර චරිත ඝාතනය සිද්ධ වෙනවා. ඒක හොඳ නැහැ නේ. උඹලට හැන්දෑ වුණාට අපිට
උදේ. මට තව එකක් තියෙනවා. නමුත් මම ඒක එන සතිය අහන්නම්.
හරි හරි. මේ සතිය තියාගත්තා නම් හරි. ලැබෙන සතිය අහනවා මේ සතිය එක. ඒකට උඩ සතිය තමයි.
හොඳයි ස්වාමීන් වහන්සේ.
ඒ වන්තරණයි
අපිට උපහාසර අවස්ථාවක් තියෙද්දී වන්දනා කරන්න වෙලාවක්.
විජහට ඒ වුණත් බයිනෝ විජහට කරපන්.
සාදු. ඔකාස වන්දාමි බම්පේ. මායකතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී
තබ්බං සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මායං දා තබ්බං
අනුමෝදී තබ්බං
සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත් තේන කතම් සබ්බං අච්ඡං කමත මේ
බන්ති කමි තබ්බං
සාදු ඕකාස කමාමි බන්ති
සුවපත්ත්‍වා
තුතියං පි ඕකාස කමාමි බන්ති සතියම් පියෝකස කමාමි
බන්ති සුපත්තා ශිර දිනාටම තෙරුවන් සරණයි අපි සමු ගන්නවා
සේතත්
තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ ගරුතර ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ අවසරයි සාදු අපි අද ආයතනයක් අපි මාරු වෙලා පටන් ගත්ත කමඨාන් ප්‍රශ්න වලින් පටන් අරගෙන දැන් ධම්ම දේශනාවට අපි ඇවිත් ඉන්න මම එක කීවේ පහුවෙලා සම්බන්ධ වෙච්ච අවිනෙමින් ඉතින් අපි වෙනද වගේම ධම්මකුස ස්වාමීන් වහන්සේට ඉතා ගෞරවයෙන් දෙපා නමද ආරාධනා කරනවා අදට ඉදී තියෙන ධම්ම දේශනාව ආරම්භ කරන ලෙස සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කිමේව දිස්වා උරුවේල වාසී පහාසි අගින් කිස කෝවදානෝ පුච්ඡාමි තං කස්සප ඒතමත්තං කතං පහීනං තව අග්ගි උත්තන්ති රූපේච සද්දේච අතෝ රසේච කාමිත්‍යෝ චාබි වදන්ති අඤ්ඤා ඒතම් මලන්ති උපදී සුඤ්ඤත්වා තස්මාන ඉතේන හුතේ අරංජින්ති එත්තච්ච මනෝ එත්තච තේ මනෝ න රමිත රූපේසු සදේසු අතෝ රසේස්තු අතකෝ චරහි දේව මනුස්ස ලෝකේ රතෝ මනෝ කස්සප බ්‍රූහි මතන්ති දිස්වා පදං සන්ත මනූපදීකං අකිංචනං කාම භවේ අසත්තං අනඤ්‍යතා භාවි මනඤ්ඤනෙය තස්මාන ඉතේන හුතේ අරංජින්ති
සාදු සාදු
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි මේ සිකුරාදා දිනේ කෙරෙන වැඩසටහනට තමයි අදත් එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි යම් කිසි සති කිහිපයක් එහෙම එහෙ වෙලා තමයි මේ නැවතත් එකතු වෙන්නේ. එතකොට පෝය දවස් මං හිතන්නේ දෙකක් වැටිලා තිබුණා. ඊට පස්සේ මට ගමනක් ඇදිලා තියෙනවා. හොම හොම යම් කිසි සති කිහිපයක්කට පස්සේ තමයි මේ එකතු වෙන්නේ. එතකොට අන්තිමට නැවත්තපු තැන ගත්තොත් ධර්ම දේශනාවක භාගයක් දුර ඇවිල්ලා භාගයක් ඉවර කළා තමයි අපි අවසානේ නැවැත්වි. ඉතින් ඔන්න යම් කිසි ඉතුරු භාගයක් බලාපොරොත්තුෙන් ඉදියට ඒකට යම් කිසි සති කිහිපයක් සති ගණනාවක් ගත වුණා. ඉතින් ඔය වගේ දේවල් සම්බන්ධයෙන් ඉස්සර මගේ පුරුද්දක් තිබුණා සාමාන්‍ය දැන් බණක් භාගයක් කියලානේ. එතකොට ඕක ඔළුවට ටිකක් වද දෙන ගතියක් ඔය වගේ දෙයක් භාගයකට ඇවිල්ලා හිර වුණාම දැනෙන අමාරුවක් වගේ දෙයක් තිබුණා. ඉතින් කොහොම කොහොම හරි දැන් ඉතින් පෙරලෙන පිට හොඳයි කියලා ආපහු නැවතත් අවස්ථාව ලැබුණාම අපි බලමු මේ ධර්ම දේශනාවේ ඉතුරු කොටස අද සිද්ධ කරන්න පුළුවන්ද කියලා. ඉතුරු කොටස අද පැහැදිලි කරගන්න පුළුවන්ද කියලා. ඉතින් අර සාමාන්‍ය ගිහි ජීවිතයක් ගෙවනකොට ඒ වැඩ කටයුතු කරනකොට ගොඩක් දුරට අපිට මෙන්න මේ වගේ අවස්ථාවලදී විවිධ ආකාරයෙන් වෙහෙසක් ගැළපිලා එනවා. අපි අර යම් කිසි දෙයක් කරන්න සූදානම් වෙලා ඒක ඉදිරිපත් කරගෙන ඉඳiata මොකද අන්න වටපිටාව හේතුවෙන් ඒ වටපිටාවේ තියෙන ගැළපිලි හේතුවෙන් අපිට ඒ අවස්ථාව නැති වෙලා යනවා. ඒ අවස්ථාව මගහැරෙනවා. ඒ අවස්ථාව කල් යනවා. ඉතින් ඔය වගේ වෙලාවට අපි ගොඩක් දුරට බොහෝ වෙහෙසක් ගන්න ආකාරයක් අපි තුල තියෙනවා. නමුත් අර ටික ටික මේක පුරුදු කරනකොට ටික ටික මේක අපේ ජීවිතවලට ලං කරගන්නකොට ටික ටික මේ විදිහ ප්‍රතිපදාව වඩනකොට අන්න අර ඒ අවස්ථාව ගැළපීලා ආවත් ඒ විදිහට මගහැරීමක් සිද්ධ වුණත් අවශ්‍ය විදිහට වැඩ කටයුතු කරගන්න බැරි වුණත් අන්න ටිකක් ඉවසීමෙන් බලාගෙන ඉඳියාම ටිකක් ඉවසීමෙන් කාලයට ඉඩ දීලා බැලුවාම අන්න නැවතත් සුදුසු වේලාවක් ගැළපීලා එනවා. එන්නේ ශිල්පේ අපිට ටිකෙන් ටික දියුණු කරගන්න පුළුවන් හැකියාවක් ලං කරගන්න පුළුවන්. ඉතින් ඒක ටිකක් වෙහෙස වෙන දෙයක්, ටිකක් කල් යන දෙයක්. නමුත් අමාරුවෙන් හරි ටික ටික මේක පුරුදු කරනකොට අපිට තේරෙනවා මෙන්න මේ විදිහේ යම් කිසි අවස්ථාවක් ගැළපිලා එනවා. අර අමු අඹ කනවට වැඩිය අඹ ගෙඩිය ඉදිලා ගහෙන් බිමට වැටෙන අවස්ථාවක් තියෙනවා. අන්න ඒ අවස්ථාවේදී හරියට වැඩිය බොහොම ප්‍රණීත ඵලයක්, බොහොම රසවත් ඵලයක් අපිට ආහාරයට ගන්න පුළුවන් කියලා අදකින්න පුළුවන්. ඉතින් ඒකෙන් හින්දා අන්න ඒ වගේ රසවත් ඵලයකට අවස්ථාවක් ගැළපීලා ආව වෙලාවක අපි බලමු අර එදා අවසන් කරපු තැන ඉඳලා ඉතිරි ගමන, ඉතිරි දුර අද යන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් අර උරුවෙල කස්සප කතාවේනේ අරගෙන ගියේ මේ කතාවේ. අපි සෑහෙන දුරක් ගියා. සෑහෙන දුරක් ගියා. බුදුරජාණන් වහන්සේ මේ පිරිස ගැන දැකලා මේ පිරිස ගැන අනුකම්පාවෙන් ඒ ස්ථානෙට වැඩම කළා. යම් යම් මැජික් ටිකක් පෙන්නලා මේ පිරිසගේ අවධානය ටිකක් දිනාගෙන කොයි කොයි විදිහටද වැඩ කටයුතු කරේ කියලා අපි කිව්වා. ඉතින් අපි ගෙනහලා නැවැත්වි කොහෙටද අන්න අතන අර උරුවෙල කාසවට යම් කිසි ප්‍රහාරයක් එල්ල කරනවා බුදුරජාණන් වහන්සේ. හරියට අර මහ කුළු ගෙඩියක් ඔසෝලා යම් කිසි ගලකට දර කොටේකට පහර දෙන තැනත් එක් වගේ අන්න බුදුරජාණන් වහන්සේ යම් කිසි නිග්‍රහයක් ප්‍රහාරයක් මේ උරුවෙල කාසපට එල්ල කරනවා. මොකක්ද එල්ල කරන ප්‍රහාරේ? උඹගේ ඇති රහත් කමක් නැහැ. ඒ වගේම රහත් වෙන්නේ යම් කිසි මාර්ගයක් තියෙනවා නම් ඒකටවත් ආපු එකෙක් නෙමෙයි උඹ කියලා යම් කිසි නිග්‍රහයක් ප්‍රහාරයක් එල්ල කරනවා. අන්න ඒ එල්ල කරපු අවස්ථාවේ මොකද වෙන්නේ? අන්න උරුවෙල කාසපගේ මේ තියුණ මතවාදී පොඩ්ඩක් දුරස් වෙලා ගිහිල්ලා මිදිලා ගිහිල්ලා අන්න අර බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැටිලා තමන්ගේ සද්ද්‍රාව ප්‍රකාශ කරනවා කියන ස්ථානයෙන් තමයි අපි කතාව අවසානෙට නතර කරේ. ඉතින් එතන ඉඳලා ඉස්සරහට පොඩ්ඩක් අරගෙන ගියොත් අන්න අර බුදු කෙනෙක්ගේ දෙපා මුල වැටිලා පැවිද්දක් ඉල්ලා සිටිනවා. අනේ ස්වාමීනි, මට අනුකම්පාවෙන් මට මේ ශාසනය ප්‍රතිපත්තියක් පුරන්න දෙන්න කියලා යම් කිසි ඉල්ලීමක් මෙන්න මේ උරුවෙල කාසප සිද්ධ කරනවා. ඉතින් මෙන්න මේ ඉල්ලීමත් එක්ක තමයි ඉතුරු කතාවේ ඉතුරු කොටස යෙදිලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන ඔබ මේ 500ක් පිරිසකට අවවාද දෙන 500ක් පිරිසකගේ නායකයෙක් විදිහට වැඩ කටයුතු කරන කෙනෙක්. ඉතින් ඒකෙන් ඉඳලා මේ පිරිස ගැන මුලින් බලලා ඉන්න කියලා කියනවා. මේ පිරිස ගැන යම් කිසි බලලා මේ වැඩේට එන්න කියලා කියනවා. ඉතින් උරුවෙල කස්සප ගිහිල්ලා කියනවා මේ පිරිසට, මම මෙහෙම මහා ශ්‍රමණයා ඉදිරියේ පැවිද්දට යොමු වෙනවා. මම මේ ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ඔබ කැමති දෙයක් ඔබ සිද්ධ කරන්න. ඔබ කැමති දන් මේකට එකතු වෙන්න. එහෙම නැත්තම් ඔබ ඔබගේ යහපත බලාගන්න කියලා මෙන්න මේ ගෝල පිරිසට කියනවා. එතකොට ගෝල පිරිස කියනවා මේ ඔබතුමා මේ විදිහේ පැවිද්දක් මහා ශ්‍රමණයා ළඟ ලබනවනම් අපිත් ඒ සඳහාම එකතු වෙනවා. අපි බොහෝ කාලයක් තිස්සේ මේ මහා ශ්‍රමණයා කෙරෙහි යම් කිසි පැහැදීමක් ඇති වෙච්ච පිරිසක්. අපිට හේම හිත පෑදිලා තියෙනවා. ඒකෙන් ඉඳ ඔබතුමා එවැනි දෙයක් කරනවා නම් අපිත් ඒ අනුව යමින් මෙන්න මේ පැවිද්ද ලබනවා කියලා අන්න අර 500ක් පිරිසම බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා අන්න පැවිද්දක් ඉල්ලා සිටිනවා. පැවිද්දක් ඉල්ලා සිටිනවා. මේ ශාසන ප්‍රතිපත්තිය උතුම්ම විදිහට කරන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා අනේ යම් කිසි ඉල්ලීමක් බුදුරජාණන් වහන්සේට කියනවා. ඔන්න ඉල්ලීම බලන්න, ඔන්න පිරිස බලන්න, හොඳට ඒ විදිහේ යම් කිසි උත්සාහයක් දරපු පිරිසක්. අර විදිහට යම් කිසි මේ ලෝකේ තියෙන මොකක් හරි අවුලක්, මේකේ තියෙන ගැටලුවක් දැකලානේ ඔය විදිහ උත්සාහයකට යොමු වෙන්නේ නැත්තේ. එතකොට තමන් සත්‍යයි කියලා හිතපු යම් කිසි ධර්මයකට යොමු වුණා. ඒ ධර්මයට අනුව යම් කිසි උත්සාහයක් දැරුවා. ඒ උත්සාහය දරලා දැල්ලා අවුරුදු ගණනාවක් ගියත් මොකද, අන්න ඊට වැඩිය සත්‍යක් දැකපු වෙලාවේදී මෙන්න ඇවිල්ලා ඉල්ලනවා බුදුරජාණන් වහන්සේගෙන් මට මේ ශාසනේ පැවිද්ද ලබා දෙන්න කියලා. ඉතින් ඔය පැවිද්ද ගැන කතා කරාම දැන් කාලේ ගොඩක් දුරට විවිධ මතවාද, විවිධ අදහස් තියෙනවා. කෙනෙක් හිතනවා ඉතින් මේක මේ අපේ දරුවට උගන්න ගන්න, මේ දරුවාව හොඳ අධ්‍යාපන තත්ත්වයකට ගෙනියන්න අපිට එහෙම ශක්තියක් නැති හින්දා මෙන්න මේ විදිහේ පැවිදි ජීවිතයකට යොමු කරා නම් මේ පුඩා දරුවා යම් කිසි විදිහක ඉගෙනගෙන ඒ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා තමුන්ගේ යහපත බලාගනී කියලා ඔන්න ඔය විදිහ අදහසකින් පැවිදි කරන දෙමව්පියොත් ඉන්නවා. ඒ විදිහ කට්ටියත් ඉන්නවා. ඒ වගේම තව කෙනෙක් කල්පනා කරනවා මේක හොඳ පහසු ලේසි පහසු ජොබ් එක. ඉතින් මට මේකේ මේ ලේසියෙන් කාලා බීලා ජීවත් වෙලා ඉන්න පුළුවන් විදිහේ ජොබ් එකක් තමයි මේක. ඒකෙන් තමයි මේකට ගියොත් හොඳයි කියලා. ඔන්න තව කෙනෙක් යොමු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ විවිධ කට්ටිය යොමු වෙලා එනවා. යොමු වෙලා ආවට මොකද? අන්න ටික දවසක් යනකොට, ටික කාලයක් ගත වෙනකොට, අවුරුද්දක් දෙකක් තුනක් ගත වෙනකොට අන්න මේකේ තියෙන මේ ජොබ් එකේ අමාරුව පොඩ්ඩක් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මොකද කරන්නේ? ඉතින් අර ජොබ් එක తీදි වෙන වෙන වැඩ, අර පරණ පුරුදු වැඩ කරන්න යනවා. පරණ පුරුදු දේවල් දරා ගන්න යනවා. ඉතින් ඒකම තමුන් කෙරෙහි විපතකට පත් වෙලා එනවා. විපතකට ගැළපිලා එනවා. අර සර්පය අල්ලනවා නම් අල්ලන්න ඕනේ ඔළුවෙන්. වලිගෙන් ඇල්ලුවොත් මොකද වෙන්නේ? අල්ලන්න මේක පැනපු ගම අනිත් පැත්ත හැරලා කණ එක තමයි වෙන්නේ. ඉතින් ඒකින්ද අර විදිහේ නොයෙකුත් අදහස් උදහස් ඇතුවාවට මොකද ඒ නිවැරදි හික්මීම කරගන්න බැරි වුණොත්. ඉතින් ගොඩක් දුරට අමාරුයි තමයි වැටෙන්. ඒ විදිහේ අපහසුතාවයකට තමයි ලක් වෙන්නේ. ඉතින් කාටද මේ වගේ දෙයක් සුදුසු? මොන වගේ පිරිසකටද මේ වගේ දෙයක් සුදුසු කියලා ගත්තොත් ඇත්තටම අර මේ සමාජයේ ඉන්න අපි යම් කිසි විදිහක දක්ෂය කියන වචනෙන් හඳුන්වන විදිහේ පිරිසකට මෙන්න මේ වගේ වැඩක් සුදුසුයි. දක්ෂයා කියලා අදහස් කරන්නේ අපි කියමු ඒ අධ්‍යාපන මට්ටමකින් ඒ විදිහේ දෙයකින් මනින දෙයක් නෙමෙයි. ඒ වෙනුවට පොලක වුණත් ඉන්න පුළුවන් මිනිස්සෙක් සමහර විට. මෙන්න මේ වැඩේ හොඳට තේරෙන, වැඩ කටයුතු හොඳට කරගෙන යන්න පුළුවන්, තමුන්ගේ වටපිටාව ගැන අවදිභාවයක් තියෙන, ඒ වගේ යම් කිසි ඕන තැනක ගිහිල්ලා ඒ අවශ්‍ය කටයුතු කරගෙන බේරිලා එන්න පුළුවන් විදිහේ දක්ෂතාවයක් තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. අන්න ඒ වගේ දක්ෂ පිරිසකට සුදුසු ගමනක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ උරුවෙල කස්සපත් ඉල්ලන්නේ අන්න ඒ වගේ දක්ෂ පිරිසකට සුදුසු. මේ අර සමාජයේ තියෙන අපි හිතමු ක්‍රීම් එක කියලා අපි කියන්නේ. එහෙම නැත්නම් දැන් ඔය මෙඩිකල් කොලෙජ් යන්නේ ක්‍රීම් එක, මේ හොඳටම ඉගෙන ගන්න හොඳම කට්ටිය කියලා. අන්න ඒ වගේ ක්‍රීම් එකක් තමයි මේකට සුදුසු. ඉතින් ඒ ආශ්‍ර කරගෙන, ඒ උදව් කරගෙන අනිත් පිරිසටත් යම් කිසි ප්‍රතිපදාවක් ගැලපිලා එනවා. ප්‍රතිපදාවක් උදා වෙලා එනවා. නමුත් අන්න සුදුසු ජොබ් එකද කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. ඒ විදිහ උත්සාහයක් ගන්න ඕනේ. ඉතින් යම් කිසි කෙනෙක් හිතා ඉන්නවා නම්, යම් කිසි කෙනෙක්ට අදහසක් තියෙනවා නම් මම යම් කිසි විදිහක මේ විදිහේ දක්ෂභාවයකින් වැඩ කටයුතු කරන්න, මේ විදිහේ උතුම් දෙයකට යොමු වෙන්න මට හැකියාවක් තියෙනවා, මගේ තුල ඒ වගේ විභවයක් තියෙනවා කියලා කෙනෙක් හිතනවා නම් අන්න ඒ තැනටට පුළුවනි මෙන්න මේ විදිහේ මාර්ගයකට යොමු වෙන්න. ඉතින් එතකොට කල්පනා කරනවා මම ඉතින් දැන් මේ අල්ලා බදාගෙන තියෙන ගොඩක් දේවල් මට ඉන්නවා, රැකියාවල් තියෙනවා, පවුල් තියෙනවා, දූ දරුවෝ තියෙනවා. ඉතින් ඔය වගේ දේවල් මතුවෙන්න පුළුවන්. ඉතින් ඒවා ඉතින් අපිට අතුරුදහන් කරන්න බෑනේ. ඔය ඉන්න තැන ඉඳලා පටන් අරගෙන එනවාද එන්න පුළුවන්ද කියන ශක්තිය තමයි පරීක්ෂණය තමයි තියෙන්නේ. ඉතින් බෑරි කෙනෙක් අතරමැදි හැලිලා යනවා. ඒක ස්වභාව ධර්මය. නමුත් අන්න ටිකෙන් ටික ටිකෙන් ටික ඒ විදිහ ප්‍රතිපදාවකට හික්මෙන්න පුළුවන් වුණොත් අන්න කාලෙත් එක්ක මේ තැනත්තට ඒ ඉල්ලීම ඒ අදහස් ඉෂ්ට කරගන්න පුළුවන් හැකියාවක් දියුණු වෙලා එනවා. ඉතින් දක්ෂයෝ පිරිසක් යොමු වෙලා කළ යුතු වැඩකට තමයි මෙන්න මේ උරුවෙල කාශ්‍යපත් බුදුරජාණන් වහන්සේ ඉදිරි ආයාචනාවක් කරන්නේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ අවස්ථාව ලබා දෙනවා. ලබා දීලා පැවිදි කරනවා. ඉතින් පැවිදි කරාම මොකද අර පාරණ තව ස්පිරිකර තියෙනවානේ. ඒගොල්ලොන්ගේ අර ගිනි කබල් අනම්මනම් කෙස්වලු ටික ඔය ටික ඔක්කොම ගඟේ පා කරලා යවලා තමයි පැවිදි වෙන්නේ. ගංගේ පාකල්ල යවලා තමයි පැවිදි වෙන්නේ. ඉතින් ගංගේ පාකල්ල යවලා පැවිදි වෙලා අර 500ක් පිරිස මේ විදිහට පැවිදි වුණාට මොකද අන්න අර තවුස් පිරිකර ටික ගංග පහලට ගලාගෙන යනවා. ඒ විදිහේ ඇස්වලු ටිකයි ගිනි කබලුයි ඒ විදිහේ දේවල් ටිකක් ගංග පහලට ගලාගෙන යනවා. ඉතින් මේ නදී කාශ්‍යප කල්පනා කරනවා මගේ අයියලාගේ පිරිසේ දේවල් තමයි මේ ගසාගෙන යන්නේ. ඒගොල්ලන්ගේ ගිනි කබල් ටික තමයි ගසාගෙන යන්නේ. ඒගොල්ලන්ගේ කෙස්වලු ටික තමයි ගසාගෙන යන්නේ. අනේ මගේ සහෝදරයාට විපතක් නොඒවා කියලා මොකද කරන්නේ? අන්න පිරිසක් තමුන්ගේ පිරිසක් කතා කරගෙන ගංග ඉහළට යනවා. ගංග ඉහළට යනවා මොකක් හොයාගෙනද? මෙන්න මේ වගේ සහෝදරයාට මොකද උනේ කියලා බලන්න තමයි යන්නේ. ඉතින් ගිහිලා බලනකොට පේනවා මෙන්න මේ පැවිදි වෙලා ඉන්නවා දැන්. පැවිදි වෙලා ඉන්නවා. අර කලින් කරපු ජොබ් එක වෙනුවට අලුත් ජොබ් එකක් පටන් අරන් තියනවා කියලා පේනවා. ඉතින් මෙන්න මේ සහෝදරයා ගිහිල්ලා අහන්නේ මොකද්ද? මේ කාශ්‍යපගෙන් අහන්නේ මොකද්ද කියලා බැලුවොත්, තමුන්ගේ වැඩිමහල් අයියාගෙන් අහන්නේ මොකද්ද කියලා බැලුවොත්, එතන තියෙනවා ඉතාම වටිනා ප්‍රකාශයක්. ඉතාම වටිනා ප්‍රශ්නයක් තමයි අහන්නේ. ඔය අපේ ජීවිතවලටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙන, ගොඩක් වටිනාකමක් එකතු වෙන විදිහේ ප්‍රශ්නයක් තමයි අහන්නේ. මොකක්ද අහන ප්‍රශ්නේ? ඉදන්නුකෝ කස්සප සෙයියන්ති කියලා අහනවා. කාශ්‍යපය මේ පැවිදි බව දැන් ඔය කරන ජොබ් එක වඩා උතුම්ද කියලා තමයි අහන්නේ. වඩා උතුම්ද කියලා තමයි අහන්නේ. ඉතින් අර ජටිල ජොබ් එකන්නේ කලින් කර කර ඉඳී, ඊට වැඩිය උතුම් ජොබ් එකක්ද ඔය දැන් කරන පැවිදි ජොබ් එක කියලා අහනවා. මේ වඩා හොඳටද මේ යොමු වෙලා තියෙන්නේ කියලා අහනවා. එතකොට අර උරුවෙල කාශ්‍යප සහෝදරයාත් කියනවා, එසේ සහෝදරය මම මේ වඩා හොඳකට තමයි යොමුලා තියෙන්නේ කියලා. ආ එහෙනම් අපිත් ඒකට එකතු වෙනවා කියලා. ඔන්න ඉතින් මොකද කරන්නේ? අර කේස්වල ටික කපලා දාලා පිරිකර ටිකත් ගඟට දාලා ඔන්න ඒ 300ත් පැවිදි වෙනවා. ඊට පස්සේ අර තවත් ගඟ පහලින් ඉන්නවනේ ගයා කාශ්‍යප, එයාට දකින්න ලැබෙන ඔන්න ඉතින් 500ක් පිරිකර පා වෙලා ගියා. එහෙම ඉන්නකොට ඒක ගැන කල්පනා කර කර ඉන්නකොට මෙන්න තව 300කුත් පා වෙලා යනවා. ඉතින් කල්පනා කරනවා මගේ සහෝදරයෝ දෙන්නටම මොකක් හරි වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. සමහර විට මොකක් හරි ගැටලුවක් මත වෙලා තියෙනවා. අනේ ඉතින් මම පිටට ගියොත් හොඳයි කියලා. අනේ ඉතින් 200ක් පිරිස එකතු කරගෙන අන්න හොයාගෙන යනවා. හොයාගෙන ගිහිල්ලත් දැක්කහම මෙන්න මේ පැවිදි ස්වරූපෙන් ඉන්න පිරිස දැක්කහම අහන ප්‍රශ්නේ තමයි යෝක. මෙන්න මේ වඩා හොඳකට යමු නාද කියලා තමයි අහන්නේ. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නේ බොහොම වටිනා ප්‍රශ්නයක්. අපි ගොඩක් දුරට මොකක් හරි හොඳ දෙයක් කරන්න පටන් ගත්තාම, හොඳකට යමු වුණාම ඒක අල්ලගන්න ආකාරයක් අපි තුල තියෙනවා. අපි තුල තියෙනවා. ඉතින් ඒ හොඳ අල්ලගෙන වඩා හොඳ ආවත් ඒක ප්‍රතික්ෂේප කරන ආකාරයක් අපි තුල තියෙනවා. ඔන්න ඔය කතාව තමයි ඔය කියන්නේ. එතකොට හැම වෙලේම මේ සාසන ප්‍රතිපදාවක් වටනකොට, මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව වටනකොට, මේක අර පියවරෙන් පියවර ඉදිරියට යන ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. පඩි පෙළක පියවරක් පියවරක් නැගමින් පහළ පඩිය අතරමින් ඉදිරියට යනවද? අන්න ඒ ආකාරයේ ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. දෙවනි පඩිය ඊළඟ පඩියට කකුල තියන්න බෑ පහළ ඉන්න පඩිය අතරින්නේ නැතුව. ඒක අල්ලගෙන ඉඳියොත් එතනින් එහාට ගමනක් නැහැ. එතනින් එහාට යාමක් නැහැ. ඉතින් මොකද කරන්නේ? අන්න අර මේ වැඩේ මට හොඳයි, මේ පඩිය මට හොඳයි කියලා එතන පදිංචි වෙනවා. ඉතින් එතනින් එහාට ගමනක් නැහැ. ගමන වලකිනවා. ඉතින් ඒ වෙනුවට අන්න පහළ පඩිය අතහැරලා තමයි ඊළඟ පඩිය කකුල තියන්න ඕනේ. එන්නේ කතාව තමයි මේ අහන්නේ. මේ පහළ පඩිය අතහැරලා උඩට කකුල තියන්න වටින දෙයක්ද ඕක කියලා විමසා සිටිනවා. අන්නේ විමසීම තමයි ඔය කරන්නේ. ඉතින් ඒක අපේ ජීවිතවලට, අපේ ඒ වඩන ප්‍රතිපදාවට කොච්චරනම් වටින දෙයක්ද, කොච්චරනම් ලංවිය යුතු අවස්ථාවක්ද කියලා අපිට පැහැදිලි කරගන්න ඕක ගැන වෙනම බණක් වුණත් කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එච්චරට මේ ප්‍රතිපදාවට අදාළ දෙයක්. අපි හිතමු යම්කිසි මේ විදිහේ දෙයකට බැසගත්තාම, මේ විදිහේ දෙයකට යොමු වුණාම, කෙනෙක් එකපාරට මේ ප්‍රතිපදාවට බැසගන්නේ නැහැ නේ. ඒ වෙනුවට සමහර විට මෙතන ඉන්න පුළුවන් කෙනෙක් මෙන්න මේ ධර්ම දේශනාව අහනවා. මේ කමටහන් ප්‍රශ්න අහනවා. නමුත් ඒක යෙදිලා කටයුතු කළා නැහැ. මේ වැඩේට යෙදිලා උත්සාහයක් දරලා නැහැ. ඒ විදිහට කය වේලාවක් වෙන් කරගෙන නැහැ. හැබැයි නමුත් හැමදාම වගේ සම්බන්ධ වෙලා මේ විදිහේ දේශනාවක් අහනවා. මේ විදිහේ කමටහන් ගැටළු ගැන අහගෙන ඉන්නවා. නමුත් තමන් යෙදිලා නැහැ කියලා කෙනෙක් ඉන්න පුළුවන්. අන්න ඒ වගේ කෙනෙක්ට ආමන්ත්‍රණය කරන වචනයක් තමයි මේ තියෙන්නේ. හරි. දැන් ඔය ඉන්න තැන හොඳයි. ඔක අහගෙන ඉන්න එක හොඳයි. ඔය වෙලාවට ඊ එකක් දිහා බලාගෙන ඉන්නවට වැඩිය මේක අහගෙන ඉන්න එක හොඳයි. නමුත් ඔතනින් එහාට ගමනක් තියෙනවා. ඔතනින් එහාට ගමනක් තියෙනවා. අනේ විනාඩි 10ක්වත් වෙන් කරගෙන දවසට පුළුවන් ද සක්මන් කරන්න. විනාඩි 10ක්වත් වෙන් කරගෙන දවසට පුළුවන් ද පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න කියලා දරන උත්සාහයක් තමයි තියෙන්නේ. දරන උත්සාහයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහේ දෙයකට යොමු වෙච්ච කෙනෙක් ඉන්නවා. යොමු වෙච්ච කෙනෙක් ඉන්නවා. එයා මොකද කරන්නේ? අපි හිතමු සක්මන් පරයන්ක විදිහට යම්කිසි වෙලාවකට යොමු වෙනවා. නමුත් දවසේ ඉතුරු කොටස අර සරුංගලේ නූල කඩලා ඇරියා වගේ ඔහේ ඉබාගාතේ යන ආකාරයක් තමයි තියෙන්නේ. ඒ දවසේ ඉතුරු කොටස ගැන හැම උනන්දුවක් උත්සාහයක් නැති ආකාරයක් තමයි තියෙන්නේ. අනේ ඒ වගේ කෙනෙක් තුනත් මේ වගේ වචනකින් ආමන්ත්‍රණය වෙනවා. මොකද්ද? හරි, අරකත් හොඳයි. කරන දේත් හොඳයි. නමුත් එතනින් එහාට අර දවසේ වැඩ කටයුතුත් දවස පුරාවටත් යම් කිසි පමණක සිහියක් පිහිටවගෙන වැඩ කටයුතු කරන්න පුළුවන්ද? අර විදියට ඔහේ කඩලා අරින්නේ නැතුව, අර ගාලා ලියලා ඇරියා වගේ යවන්නේ නැතුව පොඩ්ඩක් මේක ගැන අවධානයෙන් දවස ගෙවන්න පුළුවන්ද කියලා දරන උත්සාහයක් තමයි තියෙන්නේ. ඒ විදිහ උත්සාහයක් තමයි තියෙන්නේ. ඊළඟට අපි හිතමු ඇතුළත කරන පුහුණුව ගත්තත් ඕක ගැළපිලා එනවා. මොකද්ද? අන්න යම් කිසි විදිහක අපි තම සක්මන් කරනකොට පරයන්කට යමු වෙනකොට ඒ විදිහේ මූලික අවස්ථාවක්, මූලික අවධියක් පසු කරගත්ත කෙනෙක්ට තේරෙනවා මෙන්න මේ සක්මන ගමන් කරනකොට සක්මන බොඳ වෙලා යනවා. හුස්ම දිහා බලා ඉනකොට හුස්ම බොඳ වෙලා යනවා. ඒ විදිහේ අවස්ථාවල් උදා වෙලා එනවා කියලා දකින්න පුළුවන්. මේක හිතලා කරනව නෙමෙයි, ඉබේම බොඳ වෙලා යනවා කියලා දකින්න පුළුවන්. ඉදේම බොඳ වෙලා ගියා කියන්නේ මොකද්ද? අන්න වඩපු කමටහන ඒ සාර්ථකත්වයේ බවට පත් වුණා කියන එක තමයි. එතන ඒ වැඩේ පත් වුණා කියන එක තමයි. ඉතින් පත් වුණාට පස්සේ මොකද කරන්නේ? මෙන්න මේ ඉහළ පඩියට පියවරක් තියාගන්න කැමැත්තක් නැහැ. ඒ වෙනුවට කල්පනා කරනවා නැවතත් මම හුස්ම ඇදලා ගත්තොත් හොඳයිද? නැවතත් මම අර විදිහට සක්මනේ නැවතිලා හරි ගමන්නේ, පොඩ්ඩක් ව්‍යායාම ටිකක් හරි කරලා ගමන්නේ, නැවතත් අර පය දැනෙන විදිහ බැලුවොත් හොඳයිද? එහෙම නැත්නම් මම කොටස් වලට වෙන් කළා මේ කය යම් කිසි විදියක දාසු වශයෙන් මෙනෙහි කරොත් හොඳයිද? එහෙම නැත්නම් මම මේ තියෙන දේවල් අනිත්‍ය මෙනෙහි කරොත් හොඳයිද කියලා ඔන්න ඔය විදිහට නොයෙකුත් මොනවා හරි දෙයක් අලුතෙන් දාගෙන අර අර ඉහළ පඩියට පියවර නොතියා ඉන්න තමයි උත්සාහය තියෙන්නේ. පහළ පඩියේ පදිංචි වෙලා දිගටම ඉන්න තමයි උත්සාහය තියෙන්නේ. ඒ වෙනුවට අන්න පියවරක් අතෑරලා තමයි තව පියවරක් උඩට තියන්න අවස්ථාවක් එන්නේ. ඊළඟට තමුන්ගේ සීල ගැන ගත්තත් යම් කිසි විදියක ප්‍රතිපදාවක් වඩනවා. නමුත් අන්න ඒ ආජීවියක් සීලයක් තාම හරියට ගැළපිලා ඇවිල්ලා නැහැ. අර වටපිටාවේ පරිසරයේ හරියට ගලපගෙන නැහැ. ඉතින් ඉන්න තැන හොඳයි. නමුත් එතනින් එහාට යන විදිහේ ප්‍රතිපදාවක් තියෙනවනම්, එතනින් එහාට යන විදිහේ උත්සාහයක් තියෙනවනම් කල්පනා කරලා බලන්න ඕනේ. මම දැන් මේ හිටෙව්ව බීජෙට හරියන විදිහට මේ වටපිටාව මම සකසන්නේ කොහොමද? සකසන්නේ කොහොමද? හරියට අර කුලකාන්තාවක් ගැබ්බර වුණාම, දරු ගැබක් බඩටහම කොහොමද ඒ දරු ගැබ රැකගන්නේ කියන උත්සාහය දරන්නේ කොහොමද කියන ප්‍රතිපත්තියක්, ප්‍රතිපදාවක් තියෙනවා. ඒ විදිහේ උත්සාහයක් තියෙනවා. ඒ වෙනුවට මොකද කරන්නේ? අන්න වෛශ්‍යාවක් වගේ ඉඳියොත් අන්න ඒ දරු ගැබ කියන එක ඒ තැනැත්තිට බාධාවක්. ඒ තැනැත්ති බලන්නේ මේක කොහොම කොහමරි නැති කරගන්න පුළුවන්ද කියලා. ඔන්න ඔය දෙක අතර වෙනස තමයි ඔය ගලප ගන්න හදන්නේ. ඔන්න ඔය දෙක අතර වෙනස තමයි මේ පෙන්වන්න හදන්නේ. ඉතින් කොහොම කොහමරි මේ උරුවෙල කාස්සපට, ඊළඟට නදී කාස්සපට, ගයා කාස්සපට මෙන්න මේ වඩපු තමුන් එච්චර කල් දරපු උත්සාහයෙන් හරි කමක් නැහැ. කොහමරි මෙහෙම අදහසක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇවිල්ලා විමසා සිටිනවා, ඔය දැන් කරන වැඩේ ඊට වැඩිය හොඳයිද, ඊට වැඩිය උතුම්ද කියලා විමසා සිටිනවා. ඉතින් ඔහොම ඔහොම ගිහිල්ලා කොහොම හරි 1000ක් දෙනාම පැවිදි වෙනවා. 1000ක් දෙනාම අන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. ඔන්න ඉතින් දැන් අලුත පැවිදි වෙච්ච 1000ක් තමයි ඉන්නේ. මෙන්න මේ වැඩේට, මෙන්න මේ ජොබ් එකට අලුතෙන් යොමු වෙච්ච 1000ක් තමයි ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පිරිස හරිම අමුතු විදිහක, හරිම සුන්දර ආකාරයකින් හික්මීමක් සිද්ධ කරනවා. එක් මීමක් සිද්ධ කරනවා. දැන් මේ ජොබ් එක අපි කලින් උත් කියන්න දුනනේ මේක මේ ටිකන් ටර්න් ඕවර් එක වැඩි ජොබ් එකක්. අපි හිතමු ගල් මෝලක අර තියෙන්නේ ටිකක් අර ගල් කුඩු අදින වගේ ජොබ්. ඒ විදිහේ ගල් කුඩු අදින තැනක ඉඳගෙන දවස පුරාම ගෙවන්න තියෙන ජොබ්. ඉතින් මොකද වෙන්නේ? අන්න යම් කිසි විදියක මාසයක් දෙකක් යනකොට මේ තැනත්තා මේක අතහැරලා යනවා. මේ ජොබ් එක මට කරන්න බෑ, මේකේ තියෙන වෙහෙස වැඩි කියලා අතහැරලා යනවා. එහෙම නැත්නම් මොකක් හරි ලෙඩක් හැදෙනවා. අන්න ඔය විදියට කොම කොමාරි එහෙම වෙලා යනවා. ඉතින් එන්නේ වගේ ජොබ් එකකට තමයි මේ කට්ටිය මේ 1000ක් දෙන එකතු වෙලා ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පිරිසට යම් කිසි විදියක ආවාද දෙමින් යම් කිසි විදියක එක් මොමින් කාලයක් ගත කරනවා. ඒ විදියට කාලයක් ගත කළා යම් කිසි සුදුසු අවස්ථාවක් අහම සුදුසු වේලාවක් අහම මේ වෙන තැනකට මේ පිරිසත් එකතු කරගෙන ගමනේ දෙනවා. ඒ ගමනේ දීලා මෙන්න මේ පිරිසට යම් කිසි අවවාදයක් සිද්ධ කරනවා. අවවාදයක් සිද්ධ කරනවා. අන්නේ අවවාදෙත් එක්ක මේ පිරිස අර උතුම් වූ රහතන් වහන්සේලා පිරිසක් බවට පත් වෙනවා කියලා තමයි පොතපතේ සඳහන් වෙන්නේ. එතකොට දැන් 1000ක් රහතන් වහන්සේලා සමග බුදුරජාණන් වහන්සේ මෙන්න මේ යම් කිසි ගයා ශීර්ෂයකෙන ස්ථානයක වැඩ ඉන්න අවස්ථාවක්. එන්න වගේ අවස්ථාවක්. එන්න වගේ අවස්ථාවක තව සිදුවීමක් වෙනවා. මොකද්ද සිදෙන සිදුවීම? මෙන්න මේ බිම්බිසාර රජතුමාට අහන ලැබෙනවා මෙන්න මේ විදිහේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කියන ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් මෙන්න මේ විදිහට මේ අපේ දිවයිනට අපේ ඒ රාජ්‍යයට වැඩම කරලා තියෙනවා. ඉතින් ඒ ශාස්ත්‍රඥ වහන්සේව දකින්න ගියොත් හොඳයි කියලා මොකද කරන්නේ? ලොකු බ්‍රාහ්මණ පිරිසක් සමග 120,000ක් කියලා තමයි සඳහන් වෙන්නේ. එන්නේ වගේ තමුන්ගේ ගෝල බාලයෝ පිරිසක් සමග බුදුරජාණන් වහන්සේ දකින්න මෙන්න මේ ස්ථානෙට මේ පිරිස යනවා. ඉතින් ගියහම පේනවා මෙන්න මේ උරුවෙල කාස්සපත් මෙතෙන්ට එලා වාඩි වෙලා ඉන්නවා. ඉතින් මේ බිම්බිසාර රජුව ප්‍රමුඛ පිරිසට ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද්ද මේ දැන් මේ උරුවෙල කාශ්‍යප මහා ශ්‍රමණයාගේ ශ්‍රාවකයෙක් වෙලාද? එහෙම නැත්නම් මහා ශ්‍රමණයා උරුවෙල කාශ්‍යපගේ ශ්‍රාවකයෙක් වෙලාද කියලා යම් කිසි ප්‍රශ්නයක් කුකුසක් ඇති වෙනවා. ඉතින් මේ විදිහේ ලොකු සභාවක් දැන් ලොකු පිරිසක් දැන්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පිරිසට බණ කියන්නේ යන්නේ නැහැ එකපාරට. මොකද හේතුව මේ පිරිස කුකුසෙන් ඉන්නේ. මේ පිරිසර බණ කියලා වැඩක් නැහැ. මොකද මේ කුකුස ඉස්සෙල්ලා නැති කරන්න ඕනේ. ඒක හින්දා මොකද කරන්නේ? නර උරුවෙල කාසපට තමයි ආමන්ත්‍රණය කරන්නේ. උරුවෙල කාසපට තමයි යම් කිසි විමසීමක් යම් කිසි ප්‍රශ්නයක් එල්ල කරන්නේ. මොකද්ද එල්ල කරන ප්‍රශ්නේ? මොකද්ද එල්ල කරන විමසීම? ඒක තමයි අපි දැන් ওই සති දෙකක් තිස්සේ මාර්තුකා කරපු ගාථාපෙළ. ඔනේ ගාථාපෙළෙන් තමයි මේ උරුවෙල කාශ්‍යපට යම්කිසි විමසීමක් යම්කිසි ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේ එල්ල කරන්නේ. මොකද එල්ල කරන ප්‍රශ්නේ වෙන මේ විදිය දෙයක් අහනවා. කිමේව දිස්වා උරුවෙල වාසී පහාසි අගින් කිස කෝව දානෝ පුච්ඡාමි තං කස්සපේත මත්තං කතම් පහීනං තව අග්ගි උත්තන්ති. මේ තවුසන්ට මේ විදිය ලොකු තවුස් පිරිසකට මේ විදිය ලොකු ජටිල පිරිසකට අවවාද දෙන උරුවෙල වැසි ඔබ කුමක් නම් දැකලා මෙන්න මේ ගිනිපිදීම නැවැත්තුවද? ඔබ සාමාන්‍යයෙන් මේ ජටිල ස්වභාවයට ගිනි පුදන කෙනෙක්. එතකොට මෙන්න මේ විදිහේ තවුසන්ට මේ විදිහේ ලොකු පිරිසකට අවවාද දෙමින් ගිනි පුදමින් කල්ගත කරපු ඔබ මොකක් නම් දැකලා මෙන්න මේ ගිනිපිදීම නැවැත්තුවද කියලා විමසා සිටිනවා. පුච්චාමි තං කස්සපේත මත්තං කතම් පහීනං තව අග්ගිහුත්තන්ති. මෙන්න මේක මම ඔබෙන් විමසා සිටිනවා. කාශ්‍යපේ මෙන්න මේක මම ඔබෙන් විමසා සිටිනවා. කුමක් නිසා මෙන්න මේ දිනක් පාසා කරන ගිනි පිදීම නැවැත්තුවද කියලා නර කාශ්‍යපට අමුතු විදිහේ දඟපන්දුවක් දානවා. ඉතින් දඟපන්දුව දැම්මහම මේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ මෙන්න මේ විදිහේ පිළිතුරක් ලබා දෙනවා. මොකද්ද දෙන පිළිතුර? රූපේච සද්දේච අතෝ රසේච කාමිත්‍යෝ චාබි වදන්ති අඤ්ඤා එතම් මලන්ති උපදීසුඤ්ඤත්වා තස්මාන ඉත්තේන හුතේ අරංජින්ති. මෙන්න මේ මං අහලා තියෙනවා, මගේ ආචාර්යයන් වහන්සේලා මට කියලා දීලා තියෙනවා. මොකද්ද? මෙන්න මේ රූප සද්ද ගන්ධ රස ඒ වගේම මේ ස්පර්ශ ඔන්න ඒ වගේ මනාප ප්‍රිය අරමුණු තියනවාද? එන්නේ වගේ දේවල් මට මේ ගිනිපිදීම තුලින් මේ විදිහේ ලබා ගන්න පුළුවන්. මෙන්න මේ ස්ත්‍රීන්ගේ සැප ස්පර්ශ වගේ දේවල් මට මේ ගිනිපිදීම තුලින් ලබා ගන්න පුළුවන් කියලා මම මෙහෙම ආලා තියෙනවා. එන්නේ ඒක නිසා තමයි මම මෙච්චර කල් ගිනි පුද පුද ඉඳී මේ විදිහේ ගිනි දෙවියෙක් පුදමින් කටයුතු කරේ. නමුත් අන්න වෙන තමන්ගේ වෙච්ච වෙනස සඳහන් කරනවා. ඒතං මලන්ති උපදී සුඤ්ඤත්වා තස්මාන ඉට්ඨේන හුතේ ආරංචින්ති. මෙන්න මේකේ තියෙන කිලුට මම දැක්කා. මෙන්න මේ උපදීන් කියලා යම් කිසි දෙයක් එකතු කරගෙන එක්රැස් කරගෙන ගොඩගසාගෙන ඒක මත පදනම් වෙලා අපේ ජීවිතයක් හදාගත්තද. එන්නේ හදා ගැනීම තුල තියෙන කිලුට මම දැක්කා. එන්නේ විදිහේ තියෙන ඒකේ තියෙන අවුල මම දැක්කා. අන්නේ දැකීම තුලින් මම මේ දිනක් පාසා සිද්ධ කරන ගිනි පිඳි. ඒ විදිහේ ධර්ණ උත්සාහය මම අත්හැරලා දැම්මා කියලා සඳහන් කරනවා. මොකද්ද මේ කියන්නේ? දැන් අපි බලන්න අපේ ජීවිතවලත් අපි නොයිකුත් නොයිකුත් දේවල් එකතු කරගෙන ගොඩ ගසාගෙන ඉන්නවා. ඒක මත පදනම් වෙලා ජීවත් වෙනවා. දැන් යාන වාහන වෙන්න පුළුවනි. ඊළඟට රැකී රක්ෂා වෙන්න පුළුවන්, නම්බුනාම වෙන්න පුළුවන්, ලොකු ලොකු තනතුරු පට්ටම් වෙන්න පුළුවන්. ඕවා ඔක්කොම එකතු කරගෙන, ඕවා ලං කරගෙන, ඕවායින් පිළිසරණක් සදාගෙන, ඕවා මත පදනම් වෙලා තමයි අපේ ජීවිතේ ගත කරන්නේ. ඔන්න ඕක ගැන තමයි කියන්නේ. මෙන්න මේකේ තියෙන කිලුට මම දැක්කා. ඉතින් ඕකක් පත් වෙලා ආපු වෙලාවක, ඕකක් පොඩ්ඩයි එහෙම වෙච්ච වෙලාවක එන පීඩාව දන්නවා ඇතිනේ තම තමන්ගේ ජීවිතවල. ඕවා අපි කියලා දෙන්න ඕනේ නෑනේ. ඉතින් එහෙම මතක් කරලා බැලුවොත්, මේ ආපු පීඩාවක් මතක් කරලා බැලුවොත්, මෙන්න මේ එකතු කරගෙන ක්‍රෑෂ් කරගෙන ගොඩ ගසාගෙන ඉන්න දේවල් යම් කිසි විදියක අවුලකට විපතකට පත් වුනහම කොයි දියේ වෙහෙසක් පීඩාවක් මට ගැළපිලා ආවද කියලා පොඩ්ඩක් මතක් කරලා බැලුවොත්, ඒ හිතවත්ය කියලා හිතාගෙන ඉන්න, ප්‍රිය කියලා හිතාගෙන ඉන්න, ප්‍රේමණීයයි කියලා හිතාගෙන ඉන්න කෙනෙක් වෙන් වෙලා ගියපු අවස්ථාවක, දුරස් වෙච්ච අවස්ථාවක කොයි දියේ වේදනාවක් මට ඇති වුණාද කියලා පොඩ්ඩක් මතක් කරලා බැලුවොත්, ඔන්න ඔය කතාව ගැන තමයි කියන්නේ. මේ කිලුට මම දැක්කා. මේ දැකලා මම ඒකෙන් ඉවත් වුණා. මම ඒක නැවැත්තුවා. මම ඒ වැඩේ අහවර කරා කියලා ඔන්න පිළිතුරක් ලබා දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතනින් නවත්තන්නෙත් නැහැ. ඊට පස්සේ අහනවා තව විදිහේ ප්‍රශ්නයක්. මේ කියපු කතාව මත පදනම් වෙලා තව ප්‍රශ්නයක් අහනවා. එත්තච තේ මනෝන රමිත්ත රූපේසු සද්දේසු අතෝ රසේතු අතකෝචරහි දේව මනුසුලෝකේ රතෝ මනෝ කස්සප බ්‍රූහි මතන්ති. කාශපය, ඔබේ හිත එතකොට ඔබේ හිත මෙන්න මේ රූප සබ්ද රස වැනි දේවල්වල ඇලිලා නැත්තං, මේ හිත මේ වගේ දේවල් අගය කරන්නේ නැත්තං, මේ දේව මිනිස් ලෝකයේ කොතනකනම් ඔබේ හිත ඇලිලා තියෙනවද, කොතනකද ඔබේ හිත ඇලිලා තියෙන්නේ කියලා ඔන්න තව හරියට වැඩි එහා ගියපු පන්දුවක් තමයි මේ දෙවනුව දාන්නේ. ඉතින් ඒකටත් බොහොම සාර්ථක විදිහට මෙන්න මේ උරුවෙල කාශ්‍යප රහතන් වහන්සේ මුහුණ දෙනවා, පිළිතුරක් ලබා දෙනවා. මොකද්ද කියන්නේ? දිස්වාපදං සන්තමනූපදීකං අකිංචනං කාම භවේ අසන්තං අනඤ්‍යතා වාවි මනඤ්ඤනෙය්‍ය තස්මාන ඉට්ඨේන හුතේ අරංචින්ති. මොකද්ද කියන්නේ? මෙන්න මේ සාන්ත උපදීන් රහිත කෙලෙස් වලින් ඒ කරන ඇවිස්සීම් නැති මේ කාම භවයේ නොඇලුණු කියලා ඔන්න යම්කිසි ගුණ ටිකක් කියනවා. මේ සාන්ත උපදීන් රහිත කෙලෙස් වලින් ඒ අවසන ගති නැති මේ කාම භවයේ ඇලුන් නැති යම්කිසි දෙයක් මම ළඟා කරගත්තා. මෙන්න මේ විදිහ වෙන කෙනෙකු විසින් මට කරලා බෙදෙන්න බැරි විදිහේ යහපතක්, වෙන කෙනෙකු විසින් තමුන්ගේ දෙමාපියෝ විසින් ඥාතීන් විසින් තමුන්ට කරන්න බැරි විදිහේ යහපතක් මං විසින් උත්සාහයෙන් ළඟා කරගත්තා. අන්නේ නිර්වාණය මම දැක්කා. අන්නේ නිවන මම දැක්කා. ඒ දැකීම තුලින් තමයි මගේ මේ ගිනි පිදීමට තිබුණ ඇල්ම දුරස් වෙලා ගියේ කියලා අන්න තමුන්ගේ ඇල්ම කොහෙද තියෙන්නේ කියලා සඳහන් කරනවා. කොයි විදිහේ දෙයකද දැන් යොමු වෙලා ඉන්නේ කියලා සඳහන් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ පිළිතුරක්, ඔන්න ඔය විදිහේ ප්‍රශ්න කිරීමක් එක්ක මොකද වෙන්නේ? අන්න මේ උරුවෙල කාශ්‍යප ස්වාමීන් වහන්සේ නැගිටලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටිලා ප්‍රකාශ කරනවා, භාග්‍යවතුන් වහන්සේ තමයි මගේ ශ්‍රාවකයා, භාග්‍යවතුන් වහන්සේ තමයි මගේ ශාස්ත්‍රුන් වහන්සේ, මම තමයි ඔබ වහන්සේගේ ශ්‍රාවකයා කියලා අන්න අර ලොකු සභාවක් ඉදිරියේ, ලොකු පිරිසක් ඉදිරියේ තමුන්ගේ ඒ ශ්‍රාවකත්වය ප්‍රකාශ කරනවා. ඉතින් අන්න අර සැකේ දුර වෙලා ගියා කියලා සඳහනක් තියෙනවා. අන්න අර විදිහේ මේ ලොකු පිරිසට, මේ බිම්බිසාර රජුව සමග ආපු පිරිසට ඇති වෙච්ච සැකය දුර වෙලා යනවා. ඉතින් ඔන්න එතනින් තමයි අපේ කතාව ඉතුරු ටිකට, අපේ දේශනාව ඉතුරු ටිකට යමු හදාගන්න පුළුවන්. දැන් පොඩ්ඩක් බලන්න, දැන් මේ කියන කතන්දරේ, දැන් මේ ගාථාවලින් කියන දේ අපි ශක්ති ප්‍රමාණෙන් පුළු පුළුවන් විදිහට පැහැදිලි කරගන්න අපි උත්සාහයක් ගමු. ඉතින් මෙතෙන්දි මුලින්ම ගත්තොත් අන්න බුදුරජාණන් වහන්සේ මේ වැඩේ පටන් ගන්න ලොකු ලොකු මැජික් පෙන්නලා ලොකු ලොකු 이르දි ප්‍රතිහාර පෙන්නලා තමයි මේ වැඩේ පටන් ගන්න. නමුත් අන්න කොහෙටද අරන් එන්නේ කියලා බැලුවොත් මෙච්චර මේ ලොකු ලොකු මැජික් පෙන්නලා මෙච්චර මේ ලොකු ලොකු සම්දර්ශන පෙන්නලා කොහෙටද මේ අරන් ඇවිල්ලා නවත්තලා තියෙන්නේ කියලා බැලුවොත් ඔන්න ඔය සතිමත් ප්‍රතිපදාවක් වඩන කෙනෙක්ට තියෙන අත්දැකීමට සමාන අත්දැකීමකට තමයි මේ ඇවිල්ලා නවත්තලා තියෙන්නේ. ඒ විදිහේ ස්ථානයකට තමයි මේ යොමු වෙලා තියෙන්නේ. මොකද්ද කියනවා? මෙන්න මේ රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් තියෙනවා. මේවයි ප්‍රිය වඩන ගතියක්. මේවට මගේ හිත ඇලෙන ගතියක් තියෙනවා. නමුත් අන්නේ ඒකෙන් මම ටිකක් දුරස් වුණොත්, ඒකෙන් මට ටිකක් ඈත් වෙන්න පුළුවන් වුණොත්, අන්නේ ඒක මගේ මීට වැඩිය යහපත්, මීට වැඩිය උතුම් ස්ථානයක් මට ළඟා කරගන්න, ඒ විදිහේ තත්වයක් මට ළඟා කරගන්න හේතු වෙනවා කියන ප්‍රකාශය තමයි තියෙන්නේ. ඉතින් ඔය පරයන්කක වාඩි වෙලා සිහිය පීඨෝන කෙනෙක්ට, එහෙම නැත්නම් සක්මනේ වාඩි වෙලා සක්මනේ ගමන් කරමින් ඒ විදිහේ සිහිය පීඨෝන කෙනෙක්ට මෙන්න මේ අත්දැකීම හොඳට ළඟා කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අතරේ මගේ හිත නැවත නැවත විවිධ දේවල් ඔස්සේ ගමන් කරමින්, විවිධ දේවල් වලට ඇලෙමින් කටයුතු කරන්නේ කොහොමද කියලා දකින්න පුළුවන්. ඒක සිහියට හසු කරගන්න පුළුවන්. එතකොට ඔතෙන්ට තමයි ගෙනහලා නවත්තලා තියෙන්නේ. ඔන්න ඔය ප්‍රතිපදාවට තමයි ගෙනහලා නවත්තලා තියෙන්නේ. ඔන්න ඔය ප්‍රතිපදාවේ දිගේ තමයි ඉදිරියට අරන් ගිහිලා තියෙන්නේ. එතකොට අච්චර අර විදිහේ ලොකු විශ්වකර්ම පෙන්වුවට මොකද, ඒ විදිහේ මැජික් පෙන්වුවට මොකද ගෙනහලා නවත්තලා තියෙන්නේ? බොහොම සරලත්වයකට, බොහොම අහිංසක தத்துவයකට තමයි ගෙනහලා නවත්තලා තියෙන්නේ. ඉතින් අපිට තියෙන්නේ ඕකේ අනිත් පැත්තනේ. අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඕකේ කණ පිට. අපි කල්පනා කරනවා මෙන්න මේ වඩන ප්‍රතිපදාව නම් බොහොම සරල දෙයක්. බොහොම සරලත්වයේ තුලින් යන ගමනක්. මීට වැඩිය හොඳ දෙයක් මට ලං කරගන්න බැරිද? මීට වැඩිය උඩින් යන්න, ඉගිල්ලෙන්න පුළුවන් වෙන විදිහේ ප්‍රතිපදාවක් මට හොයාගන්න බැරිද කියලා. ඔන්න ඕකේම කණ පිටට තමයි අපි ගමන් කරන්නේ. ඕකේම තියෙන කණ පිට පාර තමයි අපි යන්න හදන්නේ. රිවර්ස් එකට තමයි අපි යන්න හදන්නේ. නමුත් තේරුම් ගත යුතු තමයි කොහෙන් පටන් ගත්තත්, කොයි දිශාවකින් පටන් ගත්තත්, කොයි ස්ථානකින් පටන් ගත්තත් ඇවිල්ලා නතර වෙන්නේ ඔතන තමයි. ඔන්න ඔය ප්‍රතිපදාව තමයි බාරගන්න වෙන්නේ. ඔන්න ඔය වැඩේ තමයි කරන්නේ. මොන පාරේ ආවත්, මොන දිශාවෙන් ආවත්, මොන මොන ලොකු ලොකු වැඩ කළා ආවත්, මොන පට්ටම් තියාගෙන ආවත් ඔන්න ඔය සැක සංකා ටිකට දවසක මුහුණ දෙන්න වෙනවා. ඔය මරයන්කික වාඩි වෙලා ඉන්නකොට මේක හොඳයිද අරක හොඳයිද, මීට වැඩි එහා ගියපු එකක් මට කරන්න බැරිද කියලා මතුවෙන සැක සංකාවලට මුහුණ දෙන්න වෙනවා. ඊට පස්සේ තමන් අර සංසාරයක් පුරාවට රැස් කරගත්ත යම්කිසි කෙලස් මල තියනවා නම්, යම්කිසි ඇබ්බැහි ටිකක් තියනවා නම්, ඒ ටික අපිට එකපාරට යම්කිසි වචනයක් කියලා ප්‍රහාණය කරන්න බෑ. ඒ වෙනුවට ඔන්න ඔය ඇබ්බැහි ටික නැවත නැවත දකිමින්, ඒවට නැවත නැවත මුහුණ දෙමින් කල්ගත කරන්න සිද්ධ වෙනවා. ඒ කතාව තුළින්, ඒ උත්සාහය තුළින් තමයි දවසක මෙන්න මේ විදිහේ අර සාන්ත, ඒ යම්කිසි දෙයක් රැස් කරගත්ත ආකාරයක් නැති, ඒ වගේම මේ කෙලෙස් වලින් අවුලවන්නේ නැති, අවුස්සන්නේ නැති, මෙන්න මේ කාම භවයේ ඇලුන් නැති සාන්ත ප්‍රණීත තත්ත්වයක් තමුන්ට ළඟා කරගන්න වෙන්නේ. ඒ විදිහේ මුහුණ දීමක්, ඒ විදිහේ උත්සාහයකින් තමයි මෙන්න මේ தත්ත්වය අපිට ළඟා කරගන්න වෙන්නේ. ඉතින් එතකොට බලුවොත් අපි වැටිලා තියෙන්නේ නිවැරදිම උතුම්ම ප්‍රතිපදාවකට තමයි. ඒ විදිහේ අවස්ථාවකට තමයි ලක් වෙලා තියෙන්නේ. ඊළඟ මේකේ තව වචනයක් තියෙනවා. මොකද්ද? මෙන්න මේ වෙන කෙනෙක් විසින්, අනෙකෙකු විසින් අපිට කරලා දෙන්න බෑ කියලා. අනෙකෙකු විසින් අපිට කරලා දෙන්න පුළුවන් වැඩක් නෙමෙයි මේක කියන එක මේ කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ කටින් කියවෙනවා. ඒ වචනෙන් කියවෙනවා. අන්න ඕක තව දෙයක්. මොකද්ද? අන්න අපි කල්පනා කරන වෙන පිහිටක්, බාහිර පරිසරයේ පිහිටක්, බාහිර කෙනෙක්ගේ පිහිටක් අපිට ලං කරගන්න පුළුවන්. ඒ ලං කර ගැනීම තුලින් අපිට මේ ගමන යන්න පුළුවන්ද කියලා කල්පනා කරනවා. අපි කල්පනා කරනවා අපිට කිව්වේ නැතත් මේ බුදුරජාණන් වහන්සේ අර රාහුල පොඩි හාමුදුරුවන්ට හරි දීපු මැජික් එකක් තියනවාද කියලා කල්පනා කරනවා. අපි මේ විදිහ උත්සාහයක් දරනවා. මේ වෙන කෙනෙක් තුලින් අපිට සහනයක් ලබා ගන්න අපි උත්සාහය දරනවා. ඉතින් ඕක තමයි මේ ලෝකයේ තියෙන මුලාව. තමුන් ඉඳද්දි, තමුන්ට තමුන් සරණක් වෙන්න ශක්තියක් තිවිද්දි මොකද කරන්නේ? බාහිර ලෝකේ සරණ පතා යනවා. බාහිර ලෝකේ කෙනෙක්ගෙන් උදව්වක් පතා යනවා. කෙනෙක් අපිට ඇවිල්ලා දවසක පහළ වෙලා පිළිතුරක් ලබා දෙයි, මේ ප්‍රශ්නේ විසඳලා දෙයි කියලා අන්න මේ වටපිටාවට මේ අනිත් මිනිස්සුන් කෙරෙහි අපේ සද්ධාව, අපේ කැමැත්ත අපි පිහිටුවගෙන කල්ගත කරනවා. නමුත් අන්න තේරුම් ගත යුතු තමයි තමුන්ටම තමයි මේ ප්‍රතිපදා වඩන්න තියෙන්නේ. වෙන කෙනෙක් විසින් කරලා දෙන්න පුළුවන් ප්‍රතිපදාවක් නෙමේ තියෙන්නේ. ඒ විදිහ දෙයක් දකින්න පුළුවන්. ඉතින් අපි ධර්මයේ උනාත් අල්ලගෙන මොකද කරන්නේ? අපි බලනවා මේ කොහේ හරි වටේ කැරකිලා යම් කිසි වතුර කලයක් අරගෙන කැරකිලා, එහෙම නැත්නම් මොකක් හරි පූජාවක් තියලා විතර බැරිද මේකෙන් ගොඩ යන්න කියන උත්සාහයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ විදිහේ තිබුණාට මොකද? අන්න ප්‍රතිපත්තියක් වඩනවා නම් තමුන් විසින් තමුන්ට කරගත යුතු යහපතක් තමයි මේ දෙය. තමුන් විසින්ම උත්සාහවත් වෙලා කරගත යුතු දෙයක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඕක ගැන හොඳ ලස්සන දෙයක් සිදුවීමක් මට දක්නට ලැබුණා පහුගිය දවසක. අන්න යෑවුණා, ගියත් නෙමෙයි යෑවුණා රුවන්වැලි සෑය ඉස්සරහට. ඉතින් ගිහිල්ලා තව ස්වාමීන් වහන්සේලා දෙතුන් දෙනෙක් සමග තමයි ගියේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා දෙතුන් දෙනාට ලොකු ආසාවක් ඇති වෙලා තුන මෙන්න මෙතන ගිහිල්ලා පොඩ්ඩක් පරයන්ක්යක් කරන්න, මෙතන ගිහිල්ලා භාවනාවක් කරන්න. ඉතින් ඒ කට්ටිය භාවනා කරද්දි මගේ භාවනාව තියුනේ මොකද්ද? මම මේ හොඳට ඇස් දෙක අරගෙන මම බලාගෙන ඉඳියා මෙන්න මේ වටේ කැරගෙන කට්ටිය දිහා. ලොකු පිරිසක් ඇවිල්ලා ඔක වටේ කැරගෙනවනේ. ඉතින් බැලුවාම ඔන්න සමහරු මොකක් හරි යාතිකාවක් කියාගෙන වට 10 15 යන කට්ටියත් ඉඳියා. තව සමහරු ඉන්නවා අර අසනීපයක් වෙලා. එහෙම නැත්නම් වයසට ගිහිල්ලා බොහොම අපහසුතාවයක් මතුවෙලාම රෝද පුටුවක කොහොම හරි මේ ඥාතීන් පිරිස වාඩි කරගෙන ඇවිල්ලා ඉතින් අන්න රෝද පුටුවත් අරගෙන ඥාතීන් පිරිසත් අරක වටේ ගමන් කරනවා. එහෙම රෝද පුටුත් බර ගාණක් තියුණා. එහෙම නැත්නම් තව ස්වාමීන් වහන්සේ කෙනෙක් මොකක් හරි පොඩි යම් කිසි පැලක් වගේ අටවගෙන එතන ඉස්සරහා මොකක් හරි දෙයක් තියාගෙන ඔන්න යම් කිසි දෙයක් සිද්ධ කරමින් ඉන්නවා. ඉතින් මේ 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 ක්‍රියාවල් දැක්කහම, මේ දේවල් දැක්කහම අපිට දක්නට තියෙන්නේ මොකද්ද? අන්න අර වෙන කෙනෙක්ගේ සරණ, වෙන කෙනෙක්ගේ පිහිට බලාපොරොත්තුෙන් කල්ගත කරනවා. ඒ විදිහ උත්සාහයක් දරනවා. ඉතින් එහෙම උත්සාහයක් දරුවට යම්කිසි සහනයක් ලං කරගන්න පුළුවන්. නමුත් මෙන්න මේ කියන උතුම් තත්ත්වන ලං කරගන්න බෑ. අර මේ ප්‍රතිපදාවේ යම්කිසි විදිහක පඩිය මුල් පඩියට නැග ගන්න පුළුවන් වෙයි. නමුත් එතනින් එහාට ගමන් කිරීමක් අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් අන්න කෙනෙක් උත්සාහ කරනවා නම් තමුන්ට ස්ථිර වූ සහනයක් මෙන්න මේ විදිහේ උරුවෙල කාශ්‍යප ස්වාමීන් වහන්සේ සඳහන් කරන විදිහේ පහසුවක් ලං කරගන්න තමුන් විසින් කළ යුතු දෙයක් තමයි ඒක. වෙන කෙනෙක් විසින් ළඟා කරලා දෙන්න පුළුවන් හැකියාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ වුණත් ළඟින් වාඩි වෙලා ඉඳියත් ළඟා කරලා දෙන්න හැකියාවක් නැහැ. ළඟා කරලා දෙන්න හැකියාවක් නැහැ. ඒ වෙනුවට තමුන් විසින් ළඟා කරගත යුතු, තමන් විසින් උත්සාහයක් දරපු දැරිය යුතු ප්‍රතිපදාවක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ වගේම තව පොඩි දෙයක් කියලා දෙන්න, තව පොඩි දෙයක් කියන්න උත්සාහ කරනවා. මොකද්ද? මෙන්න මෙතන සඳහන් කරනවා මේ මගේ හිත, මෙන්න මේ කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ හිත කොහෙද ඇලිලා තියෙන්නේ කියන එක සඳහන් කරන්න උත්සාහ කරනවානේ. මෙන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි කියන මේ දේවල් වල මගේ හිත ඇලිලා නැහැ. එතකොට මේ කොහෙද ඇලිලා තියෙන්නේ කියන ප්‍රශ්නයක් මතුවෙනවා. ඉතින් අපි ඕක පොඩ්ඩක් කියලා දෙන්න උත්සාහ කරනවා. මෙන්න මේ සතිපාසලේ තියෙන සරල උදාහරණයක් අරගෙන. මොකද්ද මේ පින්නතුන් දාලා දැකලා ඇති. මොනේ සතිපාසලේ තියෙනවා මයින්ඩ් ඉන ජා. මේ බෝතලයක් ඇතුලේ හදපු හිතක් තියෙනවා. ලොකු ස්වාමීන් වහන්සේ වචනයක් දාලා තියෙනවා සිත්මින කියලා. සිත්මිනක් තියෙනවා. ඉතින් මෙන්න මේ බෝතලේ ඇතුලේ අපිට දකින්න පුළුවන් යම්කිසි කුඩු වර්ගයක්. ඒ ග්ලිටර් පවුඩර් දාලා තියෙනවා. ඉතින් නොයෙකුත් පාට කුඩු තියෙනවා. ඉතින් ওই බෝතලේ පොඩ්ඩක් හෙලෙව්වහම ඕක ඇවිස්සීලා එනවා. මේකේ තියෙන මේ කුඩු ඇවිස්සීලා අන්න මේ ද්‍රාවණය යම්කිසි බර වුණු දිහා විදිහකට, ඒ මඩ වුණු තත්වයකට පත් කරනවා. ඉතින් මේ කුඩු දිහා බලා ඉඳියොත් මේ කුඩු ටිකෙන් ටික තැම්පත් වෙලා යනවා කියලා අපිට යම් කිසි විදිය සරල අත්දැකීමක්, සතිමත් බව පිළිබඳ යම් කිසි අත්දැකීමක් මේකෙන් ළඟා කරගන්න පුළුවන්. නමුත් එතනින් එහාට කියපුව යම් කිසි දෙයක් මෙතන තියෙනවා. මොකද්ද? මෙන්න මේ කුඩු තමයි මෙන්න මේ කියන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතවිලි කියන දේවල් තමයි මේ කුඩු වලින් නිරූපණය වෙන්නේ. එතකොට අපිට හරිනම් ජාති 6ක කුඩු, පාට 6ක කුඩු මේකට දාන්න පුළුවන්. අන්න රූප නිරූපණය කරන්න එක කුඩු జాතියක්, ශබ්ද නිරූපණය කරන්න තව කුඩු జాතියක් දාන්න පුළුවන්. ඉතින් එතකොට ඕක කලත්තලා තිබ්බහම අපිට තේරෙනවා අපේ අවධානය මෙන්න මේ නොයෙකුත් කුඩු අංශ කෙරෙහි ගලාගෙන යනවා. සමහර විට රතු පාට අංශුවක්, සමහර විට නිල් පාට අංශුවක්, සමහර විට කොළ පාට අංශුවක් අපේ අවධානය පැහැර ගන්නවා. ඉතින් ඕක තමයි අපේ සාමාන්‍ය ගත කරන ජීවිතේ. අපි හිතනවා මෙන්න මේ අපි හිතමුකෝ මොකක් හරි දුකක් හිතට ආවා කියලා. දුකක් හිතට ආවම අන්න එක අංශුවක් ඉදිරිපත් වුණා. ඉතින් අපි හිතනවා මේ මට දුක හිතුණා. මේ මගේ හිත දැන් දුකෙන් වෙලීලා තියෙනවා කියලා අන්න අර එක අංශුවක් අල්ලගෙන දැඟලීමක් ඒ ඔස්සේ වෙහෙසීමක් අපිට සිද්ධ කරන්න අපේ නැතියක් තියෙනවා, හුරුවක් තියෙනවා. ඒ විදිහ දෙයක් අපිට අදකින්න පුළුවන්. නමුත් තේරුම් ගත යුතු තමයි මෙන්න මේ අංශු කියන්නේ මෙන්න මේ බෝතලේ හරහා යන తాවකාලික දේවල් විතරයි. මේ අංශු කියන්නේ මේ බෝතලේ ඇවිස්සලා එහෙම හෙවෙන తాවකාලික දේවල් විතරයි. නමුත් මේකෙන් මේ හිත නිරූපණය වෙන්නේ නැහැ. මේ හරහා ගමන් කරන දේවල් වලින් මේ හිත නිරූපණය වෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ හිත නිරූපණය වෙන්නේ අන්න අර විදිහේ අර පැහැදිලි ජලය තුලින්. ඒ විදිහේ විනිවිද පේන ජලය තුලින් තමයි මේ හිත නිරූපණය වෙන්නේ. ඒ ජලය හරහා යන දේවල් තමයි අර අංශු. එතකොට අපි මොකද කරන්නේ? අපි හිතනවා මෙන්න මේ අංශුවක් තමයි මම නිරූපණය වෙන්නේ, මේ හිත නිරූපණය වෙන්නේ කියලා. නමුත් ඒ අංශු කියන්නේ මේ ජලය හරහා යන දේවල් විතරයි. නිවැරදිව ගත්තොත් අපේ හිත නිරූපණය වෙන්නේ අන්න අර ජලය තුලින්. අර පැහැදිලි ජලය තුලින්. ඉතින් අර අංශු අල්ලගන්න එක අතෑරියාම මේ තැනත්තට අර මහා ජල කඳක් උරුම වෙනවා. මහා ජල කඳක් උරුම වෙනවා. අන්න අර අංශු අල්ල ගැනීම අතෑරීම තුලින්. ඉතින් ඒක තමයි මෙන්න මේ උරුවෙල කාශ්‍යප මහඳුරු කියන්න උත්සාහ කරන්නේ. මොකද්ද? මෙන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි කියන අංශු මම අතෑරියා. ඒ අතෑරීම තුලින් මට අන්න අර මහා ජල කඳක් උරුම වුණා. ඒ ජල කඳ තුල අන්න අර විදිහ ගොඩගතාගත්ත දේවල් නැහැ. ඒ විදිහ කැළඹිලි නැහැ. අර කෙලෙස් වලින් ඒ තියෙන ඇවිලිලි නැහැ. ඒ වෙනුවට බොහොම සාන්ත ප්‍රණීත තත්වයක් තමයි තියෙන්නේ. සාන්ත ප්‍රණීත තත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඔය සිහිය වඩනකොට ඔන්න ඒ සාන්ත ප්‍රණීත තත්වෙ ටිකෙන් ටික අපිට අත්දකින්න පුළුවන්. අන්න අර සිතුවිලි, ශබ්ද විදිහට තියුණ පීඩාව, ඒ වෙහෙස ටිකක් මගහැරිලා ගිහිල්ලා බොහොම පැහැදිලි ප්‍රණීත ඉස්තනක් අවකාශයක් අපිට පේන්න ගන්නවා. අර විදිහේ අංශු අතරේ තියෙන මේ ජලකඳ අපිට පේන්න ගන්නවා. ඒ ජලකඳේ තියෙන පහසු අපේට ටික ටික දැනෙන්න ගන්නවා. ඉතින් එන්නේ දැනීම තුලින් අපිට තේරෙනවා අන්න අර අංශු අල්ලගත්තර මොකද ඒ අංශු වලට එහා ගියපු දෙයක් තියෙනවා. අර කලින්ට වැඩිය මම මේ අංශු වල රැඳිලා ඉන්න කාලේ ටිකෙන් ටික අඩු වෙනවා. ඒ විදිහේ දුරස් වීමක් ටිකෙන් ටික තියෙනවා කියලා මේ තැනත්තර අදකින්න පුළුවන්. අර අංශු වලින් මම ටිකෙන් ටික දුරස් වෙනවා, ඒ අංශු වලින් එන වෙහෙස මට ටිකෙන් ටික අඩු වෙනවා කියලා මේ තැනත්තර අදකින්න පුළුවන්. අනේ විදිහේ පරිවර්තනයක් තමයි අපි තුල වෙන්නේ. ඉතින් ඔය සතිමත් බව ටිකක් ටිකක් වඩනකොට, කාලයක් තිස්සේ පුරුදු කරනකොට තම තමුන්ටම ලැබෙන අත්දැකීමක් නේ. ඕක වෙන කවුරුත් ඇවිල්ලා මම ඇවිල්ලා කියන්න ඕනේ නැහැ. මොකද තේරෙනවා අන්න අර කලින් තරම් මේවා අල්ලගන්නේ නැහැ. කලින් තරම් මේවා එන වෙනස නැහැ. ඊට වැඩිය අද පහසුයි කියන ගතියක් මෙතනතර අදකින්න පුළුවන්. ඉතින් ඕක මොකද්ද වෙන්නේ? අර අංශු වල තියෙන අවධානය ටිකෙන් ටික ගිලිහිලා ඇවිල්ලා අන්න අර ජලය කියන தත්වෙට, අර ජලකඳ කියන தත්වෙට මගේ හිතපත් වෙනවා කියලා සඳහනක් තමයි උතන තියෙන්නේ. අර විදිහට බොහොම පටු, බොහොම කොටු වෙච්ච தත්වෙක ඉඳලා මගේ හිත මහා ජලකඳක් බවට, අපරිමිත බවට පත් වෙනවා කියලා දහසක් තමයි තියෙන්නේ. ඉතින් ඒකම තමයි අර යම් කිසි විදියක කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවාම මේ දතාගතයන් වහන්සේ මරණයෙන් මතු ඉන්නවද නැද්ද ওই දි හතරකම ප්‍රශ්න අහනවානේ ඇවිල්ලා. එතකොට කියනවා මේ තථාගත කෙනෙක් පණවන්න බෑ. මොකද හේතුව? ඔයා ඔය අහන ප්‍රශ්නේ අහන්නේ මෙන්න මේ අංශුවක් අල්ලගෙන. අංශුවක් අල්ලගෙන. නමුත් මේ තථාගතයන් වහන්සේ කියන්නේ හරියට අර ජලකඳ වගේ. ජලකඳ වගේ. ඒකින්ද ওই ප්‍රශ්නේ අහලා වැඩක් නැහැ. ඔය ප්‍රශ්නේ අහලා වැඩක් නැහැ. ඔයාලා අහලා ඕක තේරුම් කරගන්න හැකියාවක් නැහැ කියන විදිහේ උත්තරයක් තමයි ඔයගේ ප්‍රශ්නවලට ලබා දෙන්නේ. ඉතින් අන්න පේනවා මොකද්ද මේ අංශු අතෑරියාම ජලකඳක් අපිට උරුම වෙනවා. එනේ ජලකඳ අපිට වචනෙන් ප්‍රකාශ කරන්න හැකියාවක් නැහැ. නමුත් තමුන්ට මේ ප්‍රතිපදාව වඩනකොට ටිකෙන් ටික ටිකෙන් ටික මෙන්න මේ ජලකඳේ ස්වභාවය අත්දකින්න පුළුවන්. අත්දකින්න පුළුවන්. ඒක තම තමුන්ටම තේරුම් ගන්න පුළුවන්. අන්නේ වැනි වූ ඒ ජලකඳක් අත්දැකීම සඳහා මෙන්න මේ අංශු වලින් පොඩ්ඩක් දුරස් වීම සඳහා මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු.